ආනාපානසති භාවනාවයි. තමන්ට පහසු ඉරියව්වක වාඩි වෙලා හුස්ම ඇතුල් වෙන පිට වෙන හරියට අවධානය යොමු කරගන්න. ඇතුල් වෙන ස්වභාවය දන්නවා, පිට වෙන ස්වභාවය දන්නවා. ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය. ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය. දැන් අවධානය යොමු කරගෙන ඉන්න. හිත එහෙ මෙහෙ යනකොට මතක් කර කර ආයේ අවධානය ගන්න ඒ හුස්මට. ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය. ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය. එතෙන්ටම සිහිය පවත්වන්න බලන්න. හිත එහෙමෙහෙ යනකොට ආයෙ හුස්ම සිහි කරන්න. ඇතුල් වෙන පිට වෙන හරියට අවධානය තියාගන්න බලන්න. බාහිර දෙයක් ගැන දැනගත්තොත් ඒකේ ආයතන මොනවද? මොන ආයතන වලින්ද මේක දැනගත්තේ? කනෙන් ශබ්දයක් ඇහිලා ඇහුණ ශබ්ද ගැන කල්පනා කරලා නේද ඔය රූපයක් ගැන දැනගත්තේ? ඇහුණේ ශබ්දයක් විතරයි. ඒක සෝත ආයතනේ වැඩක්. ශබ්දේ රූප නැහැ. සබ්දේ ආවේ මේ රූපෙන් කියලා මතක් කරලා මවලා දුන්නේ හිතෙන් නේද? මන ආයතනෙන් නේද? එහෙනම් මනසෙන් හදපු දේ මනස දැනගෙන ඒක එළියේ තියෙන විදිහක් නෑ නේද? මන ධම්ම මනෝ විඥාන මනස ඇතුලේ ක්‍රියාකාරීත්වය. බාහිර රූපවලට සම්බන්ධයක් නෑ. මේ හිතෙන් හදපු රූපෙනේ හිත දැනගෙන තියෙන එක හිත ඇතුලේ වැඩන්නේ. මෙච්චර කල් එළියේ දෙයක් කියලා බාරගත්තේ මෝඩකමටනේ. කියනදී මතක් කරලා දෙනවා. ආපහු හුස්මට අවධානය ගන්නවා. ඇතුල් වෙන ගතිය පිට වෙන ගතිය. ඇතුල් වෙන ගතිය පිට වෙන ගතිය. බාහිර දෙයක් ගැන දැනගත්තොත් ආයතන වෙන් කරලා පෙන්වන්න. කනෙන් ශබ්දයක් ඇහුණා විතරයි, ශබ්දේ රූප නැහැ. ඒ ශබ්දේ සංඥාවට අනුව හිතන්න ගිහිල්ලා තමයි රූප ටික ගැන දැනගත්තේ. එහෙනම් මනසෙන් හදපු රූප ටික මනසෙන් දැනගත්තේ. ඒවා එළියේ තියෙන විදිහක් නැහැ. එළියේ තිබ්බේ පරණ පුරුද්දට, ලෝකෙට අයිති පුරුද්දට. සිහිය පිටනකට පේනවා මනසෙන් හදපු දෙයිනේ. මනස දැනගත්තේ ඒක බාහිරයට සම්බන්ධයක් නැහැ නේ. හිත ඇතුලේ වැඩක් විතරයි. හීනයක් විතරයි. ඒක ඇත්තකලේ මෝඩකමට. බාහිර දෙයක් කිපෙද්දී මෝඩකමට. ඔය හිතෙන් දැනගත් හිතෙන් හදපු දේ හිතෙන් දැනගත්තා. හිත ඇතුලේ දෙයක්. ආය හුස්මට අවධානය ගන්න. ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය. ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය. කකුල රිදෙන්න ගත්තොත් ආයතන වෙන් කරන්න. කාය ආයතනෙන් දැනීමක් දැනෙනවා. හිතෙන් කල්පනා කරනවා. දැනීමේ රූප නැහැ. දැනීමේ වර්ණයක් හැඩයන්නේ නැහැ. දැනීමේ තැනක් නැහැ. මේ සේරම හදලා දෙන්නේ හිතෙන් නේද? මන ආයතනෙන් නේද? කාය ආයතනෙන් දැනෙනවා විතරයි. කකුලක් කියන ස්වභාවයක් හදලා දෙන්නේ මන ආයතනේ. මන හිතෙන් හදපු දෙන්නේ හිත දැනගෙන තියෙන්නේ. ඒක අල්ලන්න පුළුවන් එකක් වෙන්න බෑනේ. අල්ලන්න පුළුවන් දෙයක් බවට පත් කළේ අපේ මෝඩකමට නේද? පරණ පුරුද්දට නේද? මේ දැනගත්තත් හිතෙන් හදපු දෙය හිත දැනගත්තන් ආපහු හුස්මේ තියෙන දැනීමට අවධානය ගන්න. ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය. ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය. බාහිර රූප ගැන දැනගත්තත් ආයතන වෙන් කරලා පෙන්වන්න. ශරීරය ගැන දැනගත්තත් ආයතන වෙන් කරලා පෙන්වන්න. මේ මොහොතේ ශරීරයේ තියෙන හැටි සිහි කරන්න. වාඩි වෙලා ඉන්න ඉරියව්වක් හිතට පේනවා. ඒක දැනගත්තේ මොන ආයතන වලින්ද? මේ වෙලාවේ ඇහෙන් දැක්ක වෙන්න බෑ. මේ වෙලාවේ කණෙන් ඇහුවා වෙන්නත් බෑ. මේ ශරීරය ගැන දැනගත්තේ ගන්ධ සුවඳක් නිසා වෙන්නත් බෑ, රසක් නිසා වෙන්නත් බෑ. එන ඉතුරු වෙන්නේ කාය ආයතනෙන්. කාය ආයතනෙන් ස්පර්ශයක් දැනিলা, ඒ දැනුව දේ ගැන කල්පනා කරලා. කාය ආයතනයයි මන ආයතනයයි. කාය ආයතනයට දෙන්න පුළුවන් දැනීමක් විතරනේ. දැනීමේ වර්ණයක් හැඩයක් නැහැ. එනවා. ඒ දැනීම ගැන කල්පනා කරලා මන ආයතනෙන් මේ ශරීරයක් හැදුවේ. මන ආයතනෙන් හදපු ශරීරේ මනස ඇතුලේ මිසක් මොනවායින් හරි හැදිච්ච දෙයක් වෙන්න බෑ. අල්ලන්න පුළුවන් පේන දෙයක් වෙන්න බෑ. දෙයක් බවට පත් කළේ මෝඩකමට. කාය ආයතනයයි මන ආයතනයයි. කාය ආයතනෙන් දැනීම දුන්නා. දැනීමේ රූප නැහැ. දැනීම් ටික රූපයක් බවට පත් කළේ මනසෙන්. මනසෙන් හදපු දේ මනස දැනගෙන. ඒක හීනයක්. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒ දෙයක් නෙවෙයි. දෙයක් කියලා බාරගත්තේ අපේ මෝඩකමට. ආය හුස්මට අවධානය යොමු කරනවා. ඇතුල් වෙන ගතිය පිට වෙන ගතිය, ඇතුල් වෙන ගතිය පිට වෙන ගතිය. එතන මොන ආයතනද? ඇතුල් වෙන ගතිය දැනගන්නේ මොන ආයතන හරහාද? කාය ආයතනයයි මන ආයතනයයි. පිට වෙන ගතිය දැනගන්නේ මොන ආයතන වලින්ද? කාය ආයතනය මන ආයතනය. කාය ආයතනයට පුළුවන් දැනීමක් දෙන්න විතරයි, රූපයක් දෙන්න බෑ. දැනීම ගැන කල්පනා කරනකොට නේද ඔක හුස්මක් බවට පත් කළේ. එහෙනම් හිතෙන් හදපු දෙයක් හුස්ම කියන එක, ආස්වාසය කියන එක, ප්‍රාස්වාසය කියන එක හිතෙන් හදපු දේවල්. හිතෙන් හදපු දේ හිත දැනගෙන අපේ මෝඩකමට එළිය තියනවා කියලා මනයෙන් හරි හැදුනා කියලා බාර අරන්. මේ දැනගෙන තියෙන්නේ හිතෙන් හදපු දේ නේද හිත දැනගෙන තියෙන්නේ. ආයේ දැනීම් දිහා බලා ඉන්න. ඇතුල් වෙන ගතිය පිට වෙන ගතිය. දැනීම් ටිකක් නම් තියෙනවා, හුස්මක් නැහැ. දැනීම් ටිකක් නම් තියෙනවා. හුස්ම කියන එක හිතෙන් කියන එකක්, හිතෙන් හදන දෙයක්. හොඳට දැනීම දිහා බලා ඉන්න. ඇතුල් වෙන ගතිය දැනීම් ටික, පිට වෙන ගතිය දැනීම් ටික. එළියේ දෙයක් දැනගන්න බෙර ගහනවා කියලා මොන ආයතන වලින්ද දැනගත්තේ? ඇහෙන්නේ ශබ්දයක් විතරයි. ශබ්දට අමතරව දාපු ඔක්කොම විස්තර ටික මන ආයතනේ වැඩ. මන ආයතනෙන් හදපු දේ මන ආයතනේ දැනගන්නවා. ඒවා හිත ඇතුලේ. ඒවා බාහිරේ කියලා විශ්වාස කරන්නේ අපේ මෝඩකමට පරණ පුරුද්දට. බල්ලෝ පුරනවා කියලා දැනගන්නේ කොහොමද? එළියේ ඉන්න බල්ලෝ කියලා දැනගත්තේ. ඇහුනේ ශබ්දයක්. ශබ්දට අනුව කල්පනා කරනකොට පෙර අත්දැකීම් ටික ආවා. පෙර අත්දැකීම් අනුව තමයි බල්ලන්ගේ රූප මැවුනේ. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒවා එළියේ තියෙනවා කියලා විශ්වාස කළේ පරණ පුරුද්දට. දැන් හිත සාමාන්‍ය තත්ත්වයට අරන් හිමිට ඇස්සරින්න. මොනවා හරි ගැටලු තියෙනා නම් අහන්න සාකච්ඡා කරන්න. ප්‍රශ්න තියෙනවද කාට හරි? සද්දෙ දිගින් දිකටම ඇහෙන්නේ ඇයි කියලාද? නිරුද්ධ වුණාම, නිරුද්ධ වුණා කියන්නේ මොකද්ද? සද්දෙ ඇහුණා, ඒක ඉවර වෙනවා. සද්දෙ ඇහෙන එකයි ඉවර වෙන එකයි සිද්ධි දෙකක්. සද්දෙ ඇහෙනවා, සද්දෙ ඇහෙන්නේ නැහැ. සිද්ධි දෙකක්. ඔක දාන්න යන්න එපා. ඇහෙන එක නිරුද්ධ වුණා කියලා. ඇහෙන එක එක සිද්ධිය. දැන් ඇහෙනවද? නැහැ. ඇහෙන්නේ නැති එක තව සිද්ධිය. නැහැ. සිද්ධි දෙකක්. පහනේ තෙල් ටිකක් පිච්චෙනකොට දැල්ලක් තියෙනවා. තෙල් නැත්තම් දැල්ලක් නැහැ. දැන් දැල්ල නිරුද්ධ වුණාද? හට ගන්න. ඒ කියන්නේ තෙල් තියෙනකොට දැල්ල තියෙනවා කියන එක එක සිද්ධියක්. තෙල් නැතිකොට දැල්ලක් නැහැ කියන එක තව සිද්ධියක්. ඒ දෙක සම්බන්ධ කරන්න ගියොත් තමයි අර නිරුද්ධ වුණා කතාවක් එන්නේ. තියෙන දේ නැති වුණා. තියෙන දේ නැති වුණා කියන එක ලෝකෙට ඇත්ත. දැල්ලක් තිබිලා නැති වුණා. හැබැයි පවතින ඇත්ත ඊට වඩා වෙනස්. තෙල් තියෙනකොට දැල්ල තිබුණා, තෙල් නැත්තම් දැල්ල නැහැ. දැල්ල නැහැ කියන්නේ අර දැල්ල නෙමෙයි. ඉතබිලා නැහැ. තියෙන දැල්ල තිබුණ දැල්ල ගැන නෙමෙයි දැන් කතා කරන්නේ. දැන් දැල්ල උපදින්න හේතු නැහැ. ඒ හින්දා උපදින්නේ. ඒක උපදින්නේ කියන්නේ කලින් එක නිරුද්ධ වුණ කතාවක් නෙමෙයි. කලින් එක නැති වුණා. ඒක ලෝකෙට ඇවිති ඇත්ත. තිබුණා නැති වුණා. ඒක ලෝකයාට පේන ඇත්ත. මේ හොඳට තිබුණ දේ නැති වුණා කියලා. මේක ධර්මතාවයේ මේ ලෝකෙන් එතර වෙන දැක්මක් නෙවෙයි. පටිච්ච සමුප්පාද ධර්මයේ නෙවෙයි. තියෙන දේ නැති වුණා කියන එක. මේ ලෝකේ වුණ කෙනෙකුට පේන දේ. දැල්ලක් තිබුණා ඒක නැති වුණා කියලා කියයි නේ. පටිච්ච සමුප්පාද දැක්කා කියන්න බෑනේ. පටිච්ච සමුප්පාද දැක්කනම් මොකද්ද වෙන්න ඕන? හේතු තියෙනකොට ඵලය තියෙන අවිද්‍යමාන. හේතු යෙදුන්නේ නැත්නම් ඵලයක් ඉපදිලා නැහැ. හේතු තියෙනකොට ඵලයක් විද්‍යමාන වෙනවා. ඉනස්මින් සති දං හෝති. හේතු නැත්නම් ඵලයක් හටගෙන නැහැ. දැන් තියෙන දෙයක් නැති වුණ කතාවක් නෙමෙයි. හේතු තියනවා නම් තියෙනවා. හේතු නැත්තම් ඉපදෙන්නේ නැහැ ඵලය. අපලයට පටිච්ච සමුප්පන්න ධර්මතාවයි. පටිච්ච සමුප්පාද කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවයි. ඒකට අපි භාවනාවක් කරනවා නම් පටිච්ච සමුප්පාද දකින්න නේද ඒක කරන්න ඕන. බුදුදහම ප්‍රයෝජනයක් ගන්නන අර තියෙන දේ නැති වුණා නිරුද්ධ වුණා කිය කියා ඉඳලා හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නවා තියෙන දෙයක් තියෙනවා නම් ඒක හේතු ටික හොයාගන්න. සමුදේ බලන්න. දෙයක් තියෙනවා නම් මොකද්ද කරන්න කියන්නේ? සමුදේ බලන්න. එතකොට නුවණක් එයි මේ සමුදේ නිසා මේක තියෙනවා මිසක් ඉබේ පහළ වුණා නෙවෙයි. සමුදේකින්තරෝ මේකට පවතින්න බෑ කියලා නුවණක් එයි. එතකොට පෙයි ආ සමුදේ නැති වුණත් මොකද්ද තත්ත්වේ? තෙල් ටික නැති වුණත් දැල්ල උපදින්න විදිහක් නැහැ. හේතු නිසානේ හටගන්නේ. හටගන්න හේතු නැත්තම් හටගන්න බෑ. මේ හටගන්න බෑ කියන එක තමයි නිරෝධය කියන්නේ. දෙන්න. උපදින්න නැති ගතියට කියනවා නිරෝධය. ඇයි උපදින්න නැත්තේ? හේතු නැති නිසා. ඇතිලා නැති වුණ කතාවක් නෙවෙයි ඔය. හේතු තියනා නම් හට ගන්නවා. හේතු නැත්තම් හටගන්නේ නැහැ. තිබුණ දෙයක් නැති වෙන කතාවක් නෙවෙයි. දැල්ලේ කතාව පැහැදිලි නේද? තෙල් තියනා නම් දැල්ල තියනවා. තෙල් නැත්තම් දැල්ල නැති වුණාද දැල්ලක් ඉපද නැද්ද? ඉපදෙන්නේ. දැන් සෙවණැල්ල හට ගන්න සෙවණැල්ලක් ඇති වුණා නැති වුණා කියන්න පුළුවන්. ඒක ලෝකෙට ඇත්ත. නේද? කොයි වෙලාවටද සෙවණැල්ල තියෙන්නේ? ආලෝකේ අවුව තියෙනකොට සෙවණැල්ල තියෙනවා. මම කියත ඒක නේද? ඉර එළිය වැටෙනකොට සෙවණැල්ල තියෙනවා. රැට තියෙනවද සෙවණැල්ල? කරුවලේදී. නැහැ. අර දවල් තිබුණ සෙවණැල්ල නැති වුණාද නැත්තම් දැන් ඉපදිලා නැද්ද? ඉපදින්න හේතු නැති හින්දා ඉපදිලා නැහැ. එහෙනම් අපි හේතු අඳුර ගන්නවා. හේවණල්ල ඇති වුණා නැති වුණා කියන එකෙන් ධර්මය දකින්න බෑ. හේවණල්ලක් ගැන කතා කරනවා නම් හේවණල්ලේ සමුදය හොයා ගන්න. හේවණල්ලේ සමුදයට එනවා ආලෝකේ. ඒ සමුදේ තියෙනකොට ඵලය තියෙනවා. මේ ඇති කල්හි මේ වේ. ඉනස්මෙන් සති ඉදං හෝති. රැට මොකද වෙන්නේ? නෑ. හේවණල්ලක් නෑ කියන එක අපිට මතක් වෙන්නේ. ආදවල් හේවණල්ල තිබුණා දැන් නෑ. ඒ ඵලය විතරනේ. ඵලය විතරක් බලලා පටිච්ච සමුප්පාදේ දකින්න බෑ. ඒක නුවණ තියෙන කෙනා එතනින් එහාට හොයනවා. හේවණල්ල කියන්නේ මොකද්ද? ඒකේ සමුදය මොකද්ද? සමුදය අපි කෙටියෙන් ගම්ම ආලෝකය කියලා. ආලෝකයේ දුනත් හේවණල්ල තියෙනවා. ආලෝකයේ දුන්න නැත්තම් හේවණල්ල පිහිටන්නේ උපදින්නේ හටගන්නේ. ඒක ආලෝකයේ අපි කියන්න ඕන හේවණල්ලක් නැහැ කියලා නෙවෙයි. හටගන්න හටගන්න හේතු නැහැ. හ්ම්. එතකොට දවල් තිබුණ එක නිරෝධ වුණාද දැන් උපදින්නේ නැද්ද? දැන් දවල් තිබුණ එක නැති වුණා කියන එකද හරියට දැන් හටගන්න හේතු නැහැ කියන එකද? දැන් හටගන්න හේතු නැහැ. දැන් උනත් හේතු සකස් කළොත් හටගන්නේ. නේද? ආලෝකයක් ඉපදෙව්වොත් හේවණල්ල උපදිනවා. හරි උපදිනවා. ඒ දවල් තිබුණ එක නෙවෙයි. දවල් තිබුණ හේවණල්ලම දායි උපදින්නේ. නෑ. අලුතෙන් එක. ඇයි? අලුතෙන් ඒක උපදින්න හේතු සකස් වුණා ඉඳලා. ඒ හේතු සකස් වුණත් ඵලයක් සකස් වෙනවා. හේතු සකස් වුණ නැත්නම් ඵලයක් සකස් වෙන්නේ හටගන්නේ උපදින්නේ කියන ධර්මතාවය තමයි දකින්න ඕනේ. පටිච්ච සමුප්පාදේ දකින්න නම් එතකොට දෙයක් ගැන තමන් කතා කරනකොට හැමතිස්සෙම බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ දේ ඇත්ත දකින්න නම් ක්‍රමයක්. ඒ දේ ඇත්ත දකින්න නම් ක්‍රමයක් පනවලා තියෙනවා. මොකද්ද ක්‍රමය? අනිත්‍ය. අනිත්‍ය බලන්න. කොහොමද අනිත්‍ය බලන්නේ? හා අනිත්‍ය බලන්න විදිහක් කියා දීලා තියෙනවා. ඒකේ සමුදය බලන්න. යම් කිසි දෙයක් තියනා නම් සමුදය හොයා ගන්න. එහෙම අනිත්‍ය බලන්න කියන්නේ. නැතෝ මේක ඒ ඵලයේ ලක්ෂණ ටික බැලුවට අනිත්‍ය අහුවෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වන අනිත්‍ය දකින්න නම් සමුදය හොයා ගන්න. මොකක් හින්දාද ඕක තියෙන්නේ කියලා හොයා ගන්න. සමුදය. හරි. එතකොට මොකක්ද එන්නේ නුවණ? සමුදය තියෙනකන් ඵලයේ තියෙන්නේ. සමුදයෙන්තරෝ ඵලයට පවතින්න බෑ, ඵලයක් උපදින්න බෑ කියලා නුවණක් එනව නේද? ඔකට නේද පැටිච්ච සම්උප්පාද කියන්නේ. තියෙන දේ නැති වුණා, ඇති වුණා කිය කියා ඉඳලා අපිට සමුදය පැත්ත පේන්නේ. එතකොට ඕනම දේක ඇත්ත යථාභූත ස්වභාවයේ පවතින ඇත්ත දැනගන්න නම් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒකේ අනිත්‍ය බලන්න. අනිත්‍ය බලනවා කියන්නේ අපිට ඕන අනිත්‍යය බලලා හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්වපු විදිහට අනිත්‍ය බලන්න ඕන. බුදුහාමුදුරුවෝ පෙන්වපු අනිත්‍ය මොකද්ද? ඒකේ සමුදය බලන්න. දැන් අපි අපේ ඵලය දේ කියන එක රූපයක් නම් අපි දැනගත්තේ රූපයක් නම් රූපේ සමුදය බලන්න. අපි දැනගත්ත වේදනාවක් නම් වේදනාවේ සමුදය බලන්න. වේදනාවේ තියලා නැති වෙනවා බලන්න නෙමෙයි කිව්වේ. දැනගත්ත වේදනාවක් නම් වේදනාවේ අනිත්‍ය බලනවා කියනකොට මතක් කරගන්න ඕන මේ බුදුහාඳුරු පෙන්නේ ඒකේ සමුදය බලන්න. ඕක හටගත්තේ කොහොමද? මොනවාද හේතු? සමුදය. සමුදය බැලුවත් විතරයි නුවණක් එන්නේ. සමුදය තියෙනකන් ඕක තියෙනවා. සමුදය නැත්තම් ඕක හටගන්න බෑ. තියෙන ධර්මතාවය පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් දකින්න පුළුවන්. ඒ පටිච්ච සමුප්පාද දැක්කොත් තමයි ධම දැක්ක වෙන්නේ, බුදුරජාණන් වහන්සේ දැක්ක වෙන්නේ. තියෙන දේක වෙනස් වෙනවා ලක්ෂණ ටික බලබලා හිටියොත් තාම ලෝකෙට අයිති. ඒක පූර්ව ප්‍රතිපදාව. අපේ නීවරණ ටික යටපත් කරගන්න නම් ඒක හොඳයි. ඇලීම් ගැටීම් ටිකක් යටපත් කරගන්න නම් ඒක හොඳයි. මෝහය දුරු කරන්න මදි. මෝහය දුරු කරන්න නම් ඒ දේ, මේ ලෝකෙට අයිති දේ, ලෝකෙට අයිති දේ, ඒකේ සමුදය මොකද්ද? සමුදය තියෙනකන් නේද ඕක තියෙන්නේ. සමුදය නැත්තා ඕකට හටගන්න බෑ නේද කියන ධර්මතාවයක් අපි. ඒ ධර්මතාවයට කියනවා පටිච්ච සමුප්පාද කියලා. දෙයක් නිරුද්ධ වුණා කියනකොට මතක තියාගන්න මේ හටගත්තු දේ නැති වුණ කතාවක් නෙවෙයි ඔය කියන්නේ. නිරෝධය කියන ධර්මතාවේ සමුදය තියනවා නම් තියනවා, සමුදය නැත්තම් නිරෝධයි කියන ධර්මතාවයි. එතකොට එක මොහොතක් ගැන කතා කරන්නේ. මේ මොහොතේ අපිට පුළුවන් සමුදය තියනවා නම් ඵලය තියනවා, සමුදය නැත්තම් ඵලය නැහැ කියන ධර්මතාවයක් දකින්න. කන්නාඩි ඉස්සරහට ගියොත් ප්‍රතිබිම්බේ තියෙනවා නේද? කන්නාඩියත් හොඳ නම් ආලෝකෙත් වැටිලා නම් ඉස්සරහ දෙයක් තිබුණත් ප්‍රතිබිම්බේ තියෙනවා. දැන් සමුදය නේද හොයන්නේ? ප්‍රතිබිම්බේ ඇති වුණා නැති වුණා මොකක්වත් නෙවෙයි. මේ හේතු තියෙනකන් ඵලය තියෙනවා. කන්නාඩිය ඉස්සරහට වෙලා ප්‍රතිබිම්බේ අනිත්‍ය අනිත්‍ය කියනදලා හරියනවද? මම අනිත්‍යයි කියනකොට අදහස තියෙන්නේ ඕක වෙනස් වෙනවා කියන එක නං බොරුවක් නේ. ඔය හොඳට පේන්නේ කොහමද වෙනස් වෙන්නේ? ඒ වෙනස් වෙනවා කියන එක වෙන කතාවක්. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අනිත්‍ය සංඥාව කියලා. අප්‍රතිබිම්බේ තියනා නම් ඒක දැන් අපිට රූපමේද යන්නේ නැත්තම් සංඥාවක් නේ. ඒකට ඒකේ සමුදය හොයාගන්න. මේක හටගත්තේ කොහොමද කියලා හොයාගන්න. ඒ සමුදේ තියෙනකන් නම් ඕක තියෙනවා. සමුදේ නැත්තම් ඕක උපදින්නේ නැහැ කියන නුවණක්. පැහැදිලිද? තර වචන පාවිච්චි කරනකොට නිරෝධ උනා කියනකොට ඔළුවේ තියෙන්නේ ආර හටගත්තු එක නැති උනා කියන එක. මේක ලෝකෙට අයිති දෙයක්. හරි? පවතින ඇත්ත යථාභූත ඇත්ත දකින්න නම් සමුදය හොයා ගන්න ඕනේ. අනිත්‍ය බලන්න නම් සමුදය දකින්න ඕනේ. ඔව්, සමුදය බලන එකේදී තමයි අපි ආයි බුද්ධ දේශනාවලින් හොයා ගන්නවා මේ ආයතන විදිහට බලන්න කියලානේ. ස්කන්ධ විදිහට බලන්න කියලානේ. ධාතු විදිහට බලන්න කියලානේ. ඒ තියෙන්නේ සමුදය හොයාගන්න. පොඩ අපි දෙයක් දැනගත්තොත් කොහමද ඕක දැනගත්තේ කියනකොට අපිට ගන්න වෙන්නේ ආයතන. මොකද ආයතන නැත්තම් දැනගන්න බෑනේ. එහෙනම් මොන ආයතන වලින්ද ඕක දැනගත්තේ? එතකොට සමුදය හොයාගන්න පුළුවන්. මේ ආයතන වැඩ කළොත් ඕක දැනගන්නවා. මේ ආයතන වැඩ කළේ නැත්තම් දැනගන්න විදිහක් නැහැ කියන ධර්මතාවය. ඊළඟට එක එක ආයතනය පිරිසිඳ දකින්න ඕන. ආයතනෙට කරන්න පුළුවන් කෘත්‍ය මොකද්ද? ආයතනෙන් අපි වර මෙච්චර කල් රවට්ටලා තින්නේ කොහොමද කියන එක දැනන්න. එතකොට මේ මුලාව තියෙනකම් මේවා තිබුණට මුලාව නැත්තම් ඕවා උපදින්න බෑ. මුලාව තියෙනකම් වතුරේ බල්ලෝ ඉපදුනාට මුලාව නැති වුණ දවසට වතුරේ බල්ලෝ උපදීද? ක්ෂණයකටවත් උපදීද නෑනේ. හයි, උපදින්න හේතු නෑ. තොන්න ඔය ධර්මතාවය බලන්න කියන රූප අපි පනවන ඕන දෙයකට පනවන දේවල් තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට ඔය පහේම බලන්න කියන සමුදය. එතකොට මොනක් වෙනවා? සමුදය තියෙනකන් තමයි ඔය පැනවෙන්නේ. සමුදය නැත්තම් පැනවෙන්න බෑ, උපදින්න බෑ කියලා නෝනක් ඒ. අන්න එතකොට නිරෝධේ පේනවා. මේ හේතු තියෙනකන් ඕක තියෙනවා. හේතු නැත්තම් පණවන්න බෑ, හටගන්න බෑ. හරි, හටගන්න හේතු නැහැ. එතකොට මේ හටගන්න හේතු වල හැමතිස්සෙම පේයි ඉස්සර නම් අවිද්‍යාව, මුලාව යෙදිලා. මෝඩකම යෙදිලා සමුදේ. ඒ සමුදය අයින් වුණොත් එහෙම, මෝඩකම, අවිද්‍යාව, මුලාව කියන සමුදය අයින් වුණොත් එහෙම උපදින්න බෑනේ කියලා නුවණක් තියෙනවා. දැන් සද්දේ ඇහිලා නැති වුණා කියන එක ලෝකෙට අයිති නැත්තා. දැන් අපි සද්දේ ඇහෙන වෙලාවෙත් හේතු බල බලන්න ඕන. සද්දේ ඇහෙන්නේ නැති වෙලාවෙත් හේතු බල බලන්න ඕන. ඕක සිද්ධි දෙකක්. සබ්දය ඇහෙන ක්ෂණේ මොනවාද හේතුඵල? සබ්දයක් ඇහෙනවද නැද්ද? එතකොට සබ්දය ඇහෙන ක්ෂණේ ගත්තොත් ශබ්දයක් ඇහෙනවා නේද? එහෙනම් දැන් අපි සබ්දය ඇහෙන්න හේතු ටික හොයාගන්න වෙනවා. මොනවාද හේතු? එක්ක බාහිරෙන් හේතු හොයන්න පුළුවන්, නැත්නම් තමන් තුලින් හේතු හොයන්න පුළුවන්. සමුදේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කොහෙන් හොයන්න කියලාද? තමා තුලින්. ශබ්දය ඇහෙන්න හේතු ටික මොනවද? කන වැඩ කරන්න ඕන. කන ඇහෙන්නේ නැති කෙනෙක් හිටියනම් ශබ්දය ඇහෙයිද? නැහැ. එහෙනම් කන වැඩ කරන්න ඕන නේද? හා? ඒකත් මනුස්ස කනක් වෙන්න ඕන. නැත්නම් ওই විදිය ශබ්දය ඇහෙන්නේ නැහැනේ. නේද? වෙන જાතිය කනත් ඒකට සමහරට වෙන සද්ද ඇහෙනවා වෙන්න පුළුවන්. මේ අපි ඇහුණ සද්ද නෙවෙයි නේද? එහෙනම් මනුස්ස මට්ටමේ කනක් හැදුන හින්දායි සද්ද ඇහුනේ. එතනත් දැන් සද්ද ඇහුණ හැටිත් හොයන්න වෙනවා. සද්ද ඇහුනේ එළියේ සද්ද තිබුණ හින්දාද, කනෙන් මේක උපද්දලා දීපු හින්දාද? දැන් එළියේ ශබ්ද තියෙන හින්දා ඇහෙනවා නම් කන ඇහුණක් නැතත් ශබ්ද ටික ඔක්කොම දැනගන්න ඕනනේ එළියේ තියෙන ඒවා. එහෙම දන්නවද? නෑ. අපි දන්නවා නම් දන්නේ කනේ හැකියාව මත උපද්දලා දීපු ටික විතරයි නේද? හ්ම්. අපි මේ කතා කරන්නේ කන නිසා දැනගත්තු ඒවා. කන නිසා දැනගන්නවා කියන්නේ කනට පුළුවන් හැකියාව තමයි ශබ්ද සංඥාවක් උපද්දලා දෙන එක. කනට පුළුවන් හැකියාව තමයි ශබ්ද සංඥාවක් අරන් දෙන එක. කනට පුළුවන් ද රූප සංඥා අරන් දෙන්න? බැ. කනට පුළුවන් ද ගඳ සුවඳ ඝාන සංඥා අරන් දෙන්න? බැ. කනට පුළුවන් ද රස සංඥා අරන් දෙන්න? බැ. කනට පුළුවන් මොකද්ද? ශබ්ද සංඥා අරන් දෙන්න. ශබ්ද සංඥා අරන් දෙන්න. කන කොහෙන්ද මේවා අරන් දෙන්නේ? අනේ දැන් ප්‍රශ්නේ එනවා. බාහිරෙන්. අපි හිතන්නේ බාහිරෙන් අරන් දෙනවා කියලා. නේද? මම අපි හිතන්න පුරුදු වෙලා තියෙන එළියේ තියෙන සද්ද ටික තමයි කන අරන් දෙන්නේ කියලා. ඒක ලෝකෙට අයිති. දැන් අපි එතනින් එහාට යන්න ඕන බුදුදහමෙන් නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව එළියේ තියෙන සද්දද කන අරන් දුන්නේ කියන එක ඔන්න දැන් ප්‍රශ්න කරන්න ඕන. කනේ හැකියාව මත දැන් එක එක જાති කන් ටිකක් තිබුණොත් හැම කනෙම එකම සද්දෙද උපද්දලා දෙන්නේ ඇහෙන්නේ? ඈ මනුස්ස කනක් තියෙනවා, බල්ලෙක්ගේ කනක් තියෙනවා, ඈ කූඹියෙක්ගේ කනක් තියෙනවා, ඒ කියන්නේ බොණික්කේ උත්කාකුත් තියෙනවා කියලා. දැන් මොකද වෙන්නේ? ඈ අපේ කණෙන් මොකද්ද ඇහුණා නේද? බල්ලගේ කණෙන් තවත් මොකද්ද ශබ්ද සංඥාවක්? දැන් අපේ කණෙන් ඇහෙන සංඥාවයි, බල්ලගේ කණෙන් ඇහෙන සංඥාවයි, කූඹියාගේ කණෙන් ඇහෙන සංඥාවයි, බොණික්කාගේ කණෙන් ඇහෙන සංඥාවයි එකමද? වෙනස්. එහෙනම් එකම සංඥාව අරන් දෙන්න බෑ. නේද? එහෙනම් ඒ එළියේ තියෙන එකද අරන් දුන්නේ කණේ හැකියාව මත උපද්දපු එකද? කණේ හැකියාව මත උපද්දපු දෙ. නේද? එතකොට හිත කල්පනා කරන්නේ එළියේ තියෙන එළියේ අරන් දීපු සද්ද ගැනද කනේ හැකියාව මත උපද්දලා දුන්න සද්ද සංඥාවද? කනේ හැකියාව මත උපද්දලා දීපු සද්ද සංඥාව ගැන තමයි මනස කල්පනා කරන්නේ. ඇයි? මනසට බෑ එළියේ තියෙන සද්ද අහන්න. කන නැතුව. කන කියන එක නොතිබුණා නම් මනසට පුළුවන් ද එළියේ තියෙන ශබ්ද ටික අහන්න? පුළුවන් ද? බැ. එහෙනම් එළියේ තියෙන ශබ්දද දැන් මනස දැනගන්නේ? කනේ හැකියාව අනුව උපද්දලා දීපු සංඥාව නේද? එක එක જાති රේඩියෝ ටිකක් තියෙනවා. හරි. අපි ඕවා දානවා. දාද්දි දැන් එක එකෙන් එන්නේ ඒකේ හැකියාව අනුව උපද්දන එක නේද? සමහර ඒවා ගොරගොර ගන්න පුළුවන්, සමහර ඒවා හොඳ සද්දයක් ඇහෙන්න පුළුවන් නේද? එතකොට ඒකෙන් උපද්දන සද්ද නේද අපිට අහන්න පුළුවන්? අපිට එළියේ තියෙන සද්ද අහන්න පුළුවන්ද? බෑ. අර උපකරණෙන් උපද්දන දේ නේද අහන්න පුළුවන්. නැත තේරුම් ගන්න මෙච්චර කල් අපි අහලා තියෙන්නේ එළියේ තියෙන සද්දද කන උපද්දපු සද්දද? කන උපද්දපු සද්ද නේද? කන උපද්දපු සද්ද ටික අහලා අපි බාර අරන් තියෙන්නේ, විශ්වාස කරලා තියෙන්නේ එළියේ තියෙන දේවල් තමයි මේ ඇහෙන්නේ කියලා. ඒක අපේ සසර පුරුද්ද. ඇත්ත දෙකපු එකක් නෙවෙයි නේද? සසර පුරුද්ද කියන්නේ ලෝකයා දකින විදිය, ලෝකයා පිළිගන්න විදිහ. පොඩ ලෝකයා පිළිගන්න විදිහයි අපි දැන මේ ඇත්ත පැවතින ඇත්තයි දෙක. ලෝකයා විශ්වාස කරන විදිහයි යථාභූත ස්වභාවයයි දෙකක්. පැහැදිලිද? ඒක තෙන්තරන දෙබල පාන්නේ. අනේ. ඒ කියන්නේ එක එක්කෙනාට නැ දෙන්නගෙන් කවුරු ඇහුවත් එයා අහලා තියෙන එයාගේ කනේ හැකියාව අනුව උපද්දපු දෙයක්. එයාගේ ඇහෙන්නේ නැති කනක් තිබුණා නම් සබ්දයක් අහන්න පුළුවන්ද? ඒතකොට කනේ හැකියාව අනුව උපද්දපු දෙය තමයි අහලා තියෙන්නේ. නේද? ඒතකොට ඒ කියන්නේ එතනින් උපද්දපු දෙය තමයි අහලා තියෙන්නේ. කන කියන ස්වභාවයේ තියෙන තැනකින් මොකක් හරි උපදවනවනේ. ඒ උපදින දේ ඇහුවා මිසක් බාහිරෙන් ආපු දෙයක් ඇහුවා නෙවෙයි. මම ඔබ තේරුම් ගන්නවා. දැන් අපි පුරුදු වෙලා ඉන්නේ නෑ එළියෙන් එන සද්දෙමයි මේ අහන්නේ කියලානේ. ඇත්තටම එහෙමද කියලා දැන් නුවණින් විමසනවා. ඇහෙන්නේ නැති කනත් තිබුණත් එළියෙන් සද්දාවට ඇහෙන්නේ නෑ. එළියෙන් එන සද්ද ඇහෙනවා නම් අපේ කනේ හැකියාව අනුව ඇහෙන දේ වෙනස් වෙන්න බෑනේ. එළියේ තියෙන සද්දෙම නම් අහන්නේ. කනේ හැකියාව වෙනස් වීම තුළ ඇහෙන ස්වභාවය වෙනස් වෙන්න බෑනේ. නේද? දැන් කනේ හැකියාව වෙනස් වීම මත ඇහෙන ස්වභාවය වෙනස් වෙනවා කියන්නේ කන උපද්දලා දෙන දේ තමයි අහලා තියෙන්නේ. දැන් ඊළඟ ප්‍රශ්නේ එන්නේ හරි. එහෙම වෙන්න මොකක් හරි එන්න ඕන නේද කනට කියලා දැන් ප්‍රශ්නයක් එනවා. දැන් මොකක් හරි හැකියාවක් තියෙන කනක් තියනවා කියමුකෝ. එතකොට ඒකෙන් શબ્දයක් උපද්දලා දෙන්නත් මොකක් හරි එන්න ඕන නේද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒක තමයි ලෝකෙට අයිති ආයත තියෙන ප්‍රශ්නේ. දැන් ওই ප්‍රශ්නේ එන්නෙම අපි එළියේ තියෙන ශබ්ද තමයි මේ කණෙන් අහන්නේ කියලා විශ්වාස කරන තාක්කයි. එළියේ පුරුද්ද. ඒ පුරුද්ද හැදුනේ කොහොමද කියලා හොයන්න ඕන. දැන් එළියේ තියෙන ශබ්ද එළියේ ශබ්ද තිබුණත් තමයි කණෙන් ඇහෙන්නේ කියලා අපිට හිතෙනවනේ. දැන් ඒකත් නුවණින් හොයන්න. මේක එහෙම වෙන්න ඕනද? එළියේ ශබ්ද තිබුණත් විතරද කණෙන් ඇහෙන්නේ? මේ එහෙම තමයි අපිට අපි විශ්වාස කරන්නේ. එළියේ තිබුණත් තමයි කණෙන් ඇහෙන්නේ නේද? ඒකනේ අපි ශබ්ද නැති තැන් වලට යන්නේ භාවනා කරන්න එහෙම. නේද? ඒක අපි විශ්වාස කරන්නේම එළියේ තියෙන ශබ්ද තමයි. ඒ ශබ්ද නොවුණත් ඒවට අදාළ දෙයක් තමයි කණෙන් ඇහෙන්නේ කියලා නේද? කණෙන් ඇහෙන්න නම් එළියෙන් මොනවා හරි එන්න ඕන. දැන් උදේට කණේ කියාව කියන තැනට අවිද්‍යා කර්ම සංඝා එහෙත්තරක් දාන්න. මචන් ටික පාඩම් කරලා හරියන්නේ නැහැ. කණේ හැකියාව කියන එකේ අවිද්‍යාව නැහැ. කණේ හැකියාව නෙමෙයි එළියේ එකමයි අහන්නේ කිව්වොත් තනි කර අවිද්‍යාව නේද? එළියේ තියෙන සද්දෙමයි මේ අපි දැනගත්තේ කිව්වොත් අවිද්‍යාව නේද? ඒක තමයි කවුරු හරි කියනවා නම් එළියේ එකමයි ඇහුවේ කියලා අවිද්‍යාවද නැද්ද? අවිද්‍යාව. දැන් අපි කිව්වොත් එළියේ එකමයි මේ ඇහුවේ කියලා දැන් අවිද්‍යාවද නැද්ද? නෑ නෑ මං අහන එකට කියන්නකෝ. දැන් මං ඇහුවේ එළියේ තියෙන ශබ්දෙමයි කිව්වොත් අවිද්‍යාවද නැද්ද? ඒක අවිද්‍යාව කියලා දැනගත්තේ කොහමද? දැන් කන ගැන හොයපු හින්දා නේද? කනේ හැකියාව නිසායි මේක අහන්නේ කියන එක දන්න කෙනා නේද ඔක අවිද්‍යාව කියන්නේ?
ඕක දැනගන්න කලින් අපි කිව්වේ නැහැ නේ අවිද්‍යාව කියලා. අයිලියේ තියෙන දෙයමයි ඇහුවේ කියලා නේ විශ්වාස කළේ.
සුතමේ ඥාණයෙන් තමයි අපි ලඟ වෙන්නේ දැනට.
සුතමේ ඥාණයෙන් තමයි බුදු කෙනෙක් පෙන්නලා දුන්නේ නැත්නම් අපිට ඕක හොයාගන්න බෑ. නේද? අයි අපි ඉන්නේ එළියේ තියෙන දෙයමයි මේ අහන්නේ. එළියේ තියෙන සද්දමයි අහන්නේ. ඒ අහන්න තමයි අපිට කනක් ලැබිලා තියෙන්නේ. අතනම ඉන්නේ අපි. ඕක ලෝකයාගේ දැක්ම. එළියේ ශබ්ද තියෙනවා. ඒ ශබ්ද අහන්න කනක් ඕන. ඒ ඕන හින්දා තමයි අපි කනක් හදාගත්තේ. නැත්නම් ගිය ජීවිතේ මැරෙනකොට ආයේ කනක් හදාගන්නේ නැහැ. ওই මුලාව නොතිබුණා නම්. ඔව් ඒ පනෝගත්තද කියලා හොයන්න කලින් ඉන්න තැනින් පටන් ගන්න. දැන් කනක් තියනවද නැද්ද? තියෙනවා. ඔය කන කොහෙන්ද ආවේ? ගිය ජාත්යෙන් මැරිලා මේ ජීවිතේ හදාගත්ත නේද? ඇයි හදාගත්තේ? එළියේ තියෙන සද්ද අහන්න. ඒතට එළියේ සද්ද අහන්න නම් කනක් ඕන කියන විශ්වාසය තිබුණ හින්දා. නේද? එළියේ ශබ්ද තියෙනවා ඔය අහන්න කනක් ඕන.
ලෝකෙ නිත්‍ය කරගෙන
යන එකමයි ප්‍රශ්නේ මේක. මේ ලෝකෙ සාස්ත්‍ර රූප තියෙනවා කියලා මම හිතන්නේ. ඔව් තිබුණත් නැදත් ඒව අහන්න කනක් ඕන කියලා දැන් විශ්වාස කරනවා. කර්ම නිසා තමයි දැන් කනක්. දැන් කනක් ඕන වුණාට මනුස්ස කනක් අපිට හම්බ වෙයිද මැරෙනකොට? සද්දාහන්න ඕන මට කනකුත් ඕන කියලා මනස කනක් හොයා ගන්න පුළුවන්ද? ප්‍රතිගම්දී ලැබනකොට ඈ මොකක් හරි හම්බ වෙයි. මොකක් හින්දාද හම්බ වෙන්නේ? කර්මය. අවිද්‍යාව නිසා කනක් හම්බ වෙයි. මොන කනද හම්බ වෙන්නේ? දිව්‍ය කනක්ද, මනස කනක්ද, තිරිසං කනක්ද, പ്രേත කනක්ද? ඒක කොහින්ද? ඒක කර්මය අනුව නේද? තේරුණා? ලැබිලා තියෙන කනත් එහෙම තමයි. ඒ කන ගැන තමයි මේ කතා කරන්නේ. අනුන්ගේ ඒවා ගැන නෙමෙයි, මේ තමන්ගේ කන ගැන මේ කතා කරන්නේ. ජීවිතේ කොහේ හරි ඉඳලා මැරුණානේ. එතකොට ඒ කන නැති වුණානේ නේද? ඈ? දිව්‍ය ලෝකේ හිටියනම් දිව්‍ය කන නැති වුණා. දැන් මනුස්ස කනක් අම්බුරේ මොකද වුනේ? එතකොට තිබුණ සල්ලි ටික වදි. දැන් අලුත් කන ගන්න. දැන් ටිකක් රල්ලි වදි වුණා. කර්මය බාල වුණා. නේද? ජීවිතේ බල්ලෙක් වෙලා හිටියනම් එහෙම එයා සල්ලි හම්බ කරගෙන තියෙනවා මනුස්ස කනක් ගන්න. නේද? පුළුවන් නම් හොයා ගන්න කලින් එකේ උඩ දෙහිතියේ බල්ලයාද. හරි. ඒ මොකක් හරි ඉඳ දැන් කර්මය බලපාලා කියන එක තේරෙනවද? ඒක කර්මේ විතරක් නෙමෙයි. කර්මෙත් කර්මෙත් ප්‍රත්‍ය වෙලා. හරි. දැන් මේ පෙන්වන්නේ අවිද්‍යාව. දැන් ඇයි අපිට කනක් ඕන උනේ? සද්ද අහන්න. ඒ කියන්නේ එළියේ තියෙන සද්ද අහන්න නම් කනක් ඕන කියන විශ්වාසය තිබුණා හින්දා නේද? එළියේ තියෙන සද්ද අහන්න ආව සද්ධාහන ආසාවකුත් තියෙනවා. ආසාව කියන්නේ තණ්හාව. ඒකක් තියෙන්න ඕන. නේද? එළියේ තියෙන සද්ධාහන කැමැත්තකුත් තියෙන්න ඕන. කැමැත්ත තිබුණාට දැන් ආයේ අර ලෝකෙට ආයේ තියෙන නුවණක් තියෙන ඔය සද්ධාහන නම් කනක් ඕන. දැන් අපිට ඕන ටීවී බලන්න ආසාවක් එනවා. ඊළඟට නුවණක් තියෙන්න ඕන. ටීවී එකක් තිබුණා තමයි ඔක බලන්න පුළුවන් කියලා. ඒක ලෝකෙටයි තිනුවණක් ආ. එතකොට මොකද කරන්නේ? මම ටීවී එකකට තණ්හා කරනවා නේ. සද්දාහන්න තමයි තණ්හාව තියෙන්නේ. එහෙනම් ටීවී එකක් ඕන කරනවා. මම සද්දාහන්න තණ්හාව තියෙන හින්දා තමයි අපි කනක් හදාගන්නේ. ටීවී බලන්න ඕනකම හින්දා තමයි ටීවී එකක් හොයාගන්නේ නේද? ඒ සද්දාහන්න ඕනකම තියෙන හින්දා තමයි කනක් හදාගන්නේ. රූප බලන්න ඕනකම තියෙන හින්දා තමයි ඇහක් හදාගන්නේ. ඒකේ ආයතන ඔක්කොටම දාත හැකි නේ. ගඳ සුවඳ බලන්න ඕනකම හින්දා තමයි නහයක් හදාගත්තේ. රස බලන්න ඕනකම හින්දා තමයි දිවක් හදාගත්තේ. ස්පර්ශ ලබන්න ඕන හින්දා තමයි කයක් හදාගත්තේ. එහෙනම් මේ ආයතන ටික හදාගත්තේ ඒ වයින් අරන් දෙන ඒවට තියෙන තණ්හාව. නේද? එතකොට තණ්හාව තිබුණ පළියටම අපිට අවශ්‍ය ඇහැ කන නාසය දිව ශරීරය ලැබෙයිද? ඒක තමන් කරපු දේවලුත් බලපාන. එතකොට තණ්හාව විතරක්මදි කර්මයක් ප්‍රත්‍ය වෙනවා, උදව් වෙනවා. නේද? ඒකෙත් දැන් මම පෙන්නන්නේ, දැන් අපි තාමත් ඉන්නවා එළියේ තියෙන සද්ද තමයි කණෙන් ඇහෙන්නේ කියලා. එළියේ තියෙන සද්ද ටික තමයි කණෙන් ඇහෙන්නේ. දැන් ඒකද ඇත්ත කියලා මේ පෙන්නන්නේ. දැන් මේ කතාව බුදුදහමත් තියෙනකොට විතරයි ඔන්න ඔතෙන්ට නුවණ පිහිටන්න පුළුවන්. ඇත්තටම එළියේ තියෙන සද්දද අපි අහන්නේ? නැත්තම් කණේ හැකියාව අනුව උපද්දලා දෙන දෙයිද? ඒ වෙලාවට තමයි අහන වෙලාවට නේ. නෑ, අහන වෙලාවට එළිය කියලා හිතන්නේ. නේද? ඔය දැන් රපිඤ්ඤා පුබුරණ සද්දේ අහන වෙලාවට ඕක එළිය තිබුණද නැද්ද? තිබුණා. ඉතින් මොන වෙන වචන වලින් කියත එක එළිය කම්පනයක් තිබුණේ. එළිය කම්පනයක් තියනවා කියන එක බාරගත්තානේ. සද්දේ ඉක්නවුණට එළිය මොකක් හරි තියෙනවනේ සද්දේ උපද්දන්නේ. ඒක තමයි මේ කියන්නේ. හරි, කන සද්දේ ඉපැද්දුවා, ඒක උපද්දන්න එළිය මොකක් හරි තිබුණා. ඒකට ඕන නමක් දාගන්නකො. එළිය තිබුණ දෙයක් දැනගන්නනේ එතකොට කන ඕන උනේ. නේද? දැන් බාහිර රූපෙට අහු වෙලාද නැද්ද? බාහිර රූපයක් අත්දකින්න නේද දැන් කනක් ඕන උනේ. කම්පන හරි මොනවා හරි එළිය තියෙන දෙයක්. ඒකට කියනවා බාහිර රූප, බහිද්ද රූප. ඕක අහන්න ඕන උපකරණයට කියනවා අජ්ජත් රූප. තේරුණා? ඕන නමක් දාගන්න. එළිය තියෙන ස්වභාවයේ බහිද්ද රූප. ඕක දැනගන්න උපකරණේ අජ්ජත් රූප. ඔය දෙක තමයි රූපස්කන්ධයට දාන්නේ. එක්ක ඇහැයි රූපයි. ඇහැ අජ්ජත් රූප බහිද්ද. කනයි ශබ්දයි. කන අජ්ජත් ශබ්ද බහිද්ද. නාසයයි ගන්ධයයි. නාසය අජ්ජත් ගන්ධය බහිද්ද. නේද? ඒ විදිහට නේද අපි ආයතන 12 හැදෙන්නේ. අජ්ජත් 6යි බහිද්ද 6යි. නේද? ඔහොම නේද රූපස්කන්ධයක් පැනවිලා තියෙන්නේ. රූපස්කන්ධය කියන්නේ ඕවට නේද? ඇහත් රූපස්කන්ධේ, ඇහෙන් දැනගන්න රූපත් රූපස්කන්ධේ, කනත් රූපස්කන්ධේ, කනෙන් දැනගන්න ශබ්දත් රූපස්කන්ධේ. නේද? ඔව්, මනස පොඩ්ඩකට පැත්තකින් තියන්නකෝ. ආ, ජාතික අහගන්නකෝ. ඇහැයි රූපයි, කනයි ශබ්දයි, නාසයයි ගන්ධයයි, දිවයි රසයි, කයයි ස්පර්ශයයි. ඔය ටික රූපද නැද්ද? රූප. ඔවට නේද අපි අජ්ජත් රූප, බහිද්ද රූප කියන්නේ? නේද? රූපස්කන්ධය තියෙන්නේ ඔවා තියෙනකන් නේද? ඔවා නැති වුණොත් රූපස්කන්ධයක් ගැන කතා කරන්න පුළුවන්ද? බැහැ. ඒක තමයි. දැන් ආයතන ටික නැති වුණත් රූපස්කන්ධයක් එතකොට තියෙයිද? නැහැ නේද? ඇස රූප, කන ශබ්ද, නාසය ගන්ධය, දිව රස, කය ස්පර්ශ. ඒ ටිකනේ රූපස්කන්ධේ. නේද? ඔව්. දැන් අපි ඉන්නේ එළියේ තියෙන ශබ්ද අහන්න නම් කන තියෙන්න ඕන. මේ කණෙන් අහන්නේ එළියේ තියෙන ශබ්ද. ශබ්ද කියන එකට ඕන වචනයක් දාගන්න මොනවා හරි ස්වභාවයක් බාහිරේ තියෙන කියන මට්ටම. ඒක බාහිරේ තියෙනවා නම් ඒක රූප. හරි. දැන් තියෙනකෝ වෙනකොට අනිත් පැත්තට කියන්නේ තියෙනවා නෙමෙයි ඇති වෙනවා නැති වෙනවා. හරි ඇති වෙන නැති වෙන රූප දැනගන්න ඕනනේ කන. එළියේ තියෙන එක ඇති වෙන නැති වෙන තමයි. ඒ ඇති වෙන නැති වෙන ඒවා දැනගන්න අපිට ඇහක් කනක් නාසයක් ඔය ටික ඕනනේ. නේ? ඒවයින් දැනගන්නේ එළියේ ඇති වෙන නැති වෙන ඒවා ටික හරි දැනගන්න ඕනේ නේ. මොඩකමද කියලා තව පස්සේ හොයා ගන්න ඕනේ. දැන් දැන් ඉන්නේ ඒ ඒවා ටික දැනගන්න නේද? ආයතන ටික ඕන. දැන් ওই නුවණ පිහිටන්න කියන්නේ උතන. දැන් අපි ඇත්තටම දැනගන්නේ එළියේ තියෙන ස්වභාවයද ආයතනයේ හැකියාව මත උපදින දෙයිද? ඒක දැනගන්න තමයි මම අර එක එක જાතිය කන් ටිකක් තියලා බලන්න කිව්වේ. ඔව් එළියේ තියෙන දේ දැනගත්තා නම් හැමෝම එකම දැනගන්න ඕනනේ. නේද? දැන් අපේ කණෙන් එළියේ තියෙන ශබ්දේ දැනගන්නව නම් තව කණකෙනුත් දැනගන්න ඕනේ එළියේ තියෙන ශබ්දෙමනේ. ඒ කණෙන් වෙන එකක් දැනගන්නවා කියලා වෙන්න බෑනේ. නේද? එළියේ තියෙන දේම දැනගන්නවනේ. එතකොට නුවණක් එනව නේද? එහෙනම් එළියේ තියෙන දේ නෙවෙයි කණේ හැකියාව අනුපද්දපු දෙයි මේ දැනගෙන තියෙන්නේ කියලා. එතෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන් එළියේ තියෙන දේ උදව් වෙලා මේ කණ උපද්දපු දෙයට. නේද? එහෙම හිතෙන්න පුළුවන්. ඒක තමයි දැන් කතා කරන්නේ. එතකොට එළියේ තියෙන ස්වභාවය උදව් වෙලා තමයි කණ මේක ඉපදුවේ කියන තැනනේ අපි ඉන්නේ දැන්. පිළිගන්නේ විශ්වාස කරන්නේ. එතකොට ඕක ලෝකෙට ආйти පිළිගැනීමක්. නැහැ අපි ඕකේ ඇත්ත ස්වභාවය හොයන්න ඕන දහමට අනුව. එතකොට ඇත්තටම හිත දැනගත්තේ කන උපද්දපු දෙ. එතන පැහැදිලිනේ. අපේ ප්‍රශ්නේ තියෙන්නේ කන ඊයේ දේ උපද්දන්න එළියෙන් මොකක් හරි දෙයක් එන්න ඕන. ඒක මොකද්ද? මොකද ප්‍රශ්නේ? නේද? ඒක කන උපද්දපු දෙයට හේතු වුණ දේ කොහෙද තියෙන්නේ? කියන එක නේද? ඈ? කොහොමද ඒ දේ හොයාගන්නේ? දැන් කන් ටික තියලා බලුවර වේනවා එක එක කණින් එක එක જાතිය උපත් දැන්. එතනින් අහුුන්නේ නැහැ නේද? කන් ටික තියලා බලල එක අපි හරියටම දන්නේ නැහැ නේද? ඔව් නැහැ ඒ නැමේ උපමා ගන්න එක එක මට්ටමේ මුලාවල් කඩන්න. එතකොට මේක උපමාවක්. එතකොට දැන් හරි කන් ටිකෙන් වෙන වෙන ඒවා ඇහුනේ ක හරි. ඉතින් ඒවා ඇහෙන්නත් එළියේ මොනව හරි තියෙන්න ඕනනේ කියලා දැන් ආයේ ප්‍රශ්න කරනවා. එතකොට තියෙනවා. ඒක තමයි. දැන් ඔන්න ඔහම හොයන්න ඕන. දැන් එළියේ තියෙන දේ ගැන කිව්වේ කවුද? අපි කොහොම හරි දැනගන්න ඉපැයි එළිය මොනව හරි තියෙනවා කියලා. ඒක කිව්වේ කවුද? ඒක ඇත්තටම අපි දැක්කද? අත්දැක්කද? මොකක් හරි ආයතනකින් අත්දැක්කද එළිය තියෙනවා කියලා? එහෙම නැත්නම් කවුද කිව්වේ? මනසෙන් නේද කියලා තියෙන්නේ. කොහොම හෙන්න නම් සද්ද එළිය තියෙන්න ඕන කියලා තියෙන්නේත් මනසෙන් නේද? නේද? මනසෙන් කියන ඒවා එළියේ තියෙන ඒවාද මනසෙන් හදන ඒවාද? අනේ දැන් මන ආයතන ගැන දක්ෂ වෙන්න ඕන තමයි. මන ධම්ම මනෝ විඤ්ඤාණ. ධම්ම කියන්නේ එළියේ තියෙන ඒවාද මනසේ නිර්මාණද? මනසේ නිර්මාණ. මනෝමය දේවල්. නේද? ධම්ම කියන්නේ මනෝමය දේවල්. මනෝමය දේවල් එළියේ තියෙන්න පුළුවන්ද? බැ. ඒවා එළියේ තියනවා කියලා බාරගත්තේ අපේ මෝඩකමට නේද? අන්න දැන් පේනවා නේද අවිද්‍යාව යෙදිලා නේද? බාහිර ශබ්ද තිබුණොත් විතරයි කනට මෙහෙම උපද්දන්න කියනකොටම අවිද්‍යාව යෙදිලා නේද? ඇයි අවිද්‍යාව යෙදුනේ? බාහිර ශබ්ද තියනවා කියලා කිව්වේ මනස. මනස ගියපු දේ කවදාවත් එළියේ තියෙන්න බෑ කියලා අපිට ආයතන පිරිසිඳ දැකලා නුවණක් වෙනම තියෙන්න ඕන. මනසෙන් මොනවා හරි කිව්වනම් ඒක මනස නිර්මාණය. ඒ යාර හීනයක් දැක්කා වගේ වැඩ. මනසෙන් හදපු දෙන්නේ මනස දැනගෙනද? සාරත් අපි ගොඩක් කරන්නේ ඇහෙන් තමයි ඒක හොයාගන්න හදන්නේ. ඒක තව කතාවක්. දැන් එක ආයතනයක් කරන් බලන්න ඕන, ඔය ආයතනෙන් කියපු දේ ඒ දෙයම එළිය තියෙන්න බෑ කියමුකෝ. ඒක උපද්දන්න එළිය මොනව හරි තිබුණද? ස්වභාවයක් තිබුණා නම් ඒක තියෙනවා කිව්වේ කවුද කියන්නේ කොහොමද? එතකොට අහුවෙනවා මේ මායාකාරයා ඉන්නවා පැත්තකින්. ඕක තියෙනවා කියනත් මායා මැජික්කාරයා ඉන්නවා. ඒක තමයි මොකක් හරි හැදුවා නම් ඒක ගැන කිව්වේ කවුද කියලාත් හොයන්න ඕන. ඔව්, මනසෙන් හදපු දේ මනසෙන් හැදුවා කියන තැන සිහිය නුවණ නෑ අපේ. ඒ හින්දා තමයි ලෝකෙට ආහුනේ. ලෝකයක් හදලා ලෝකේ බාරගත්තා. ඒකට තමයි ප්‍රපංච කියන්නේ. මනසෙන් හදපු දේ මනසෙන් හැදුවා කියන තැන සිහිය නුවණ නෑ. සියනවන පිහිටියත් එහෙම එළියේව උපදින්නේ. මේ මනසෙන් හදන හැම දෙයක්ම මනස නිර්මාණයක් කියලා ගන්නවනේ. එතන අඳුර ගන්නවනේ. ඒක තමයි මනසේ කෘත්‍ය අඳුර ගන්නවා. මනස පිරිසිඳ දකිනවා. මන ආයතනය පිරිසිඳ දකිනවා. මන ආයතනය පිරිසිඳ දකින එක්කෙනා දන්නවා මනසෙන් මොනව හරි පෙන්නුවා නම් ඕක හිතෙන් අදලා හිතම දැනගත්තා. බාහිර ලෝකේ සම්බන්ධයක් නැහැ. අපි හීනයක් දැක්කා හා සමානයි. මොකද තමන්ම හදලා තමන්ම දැනගෙන. හරියට අර වතුරට එබෙන බල්ලා වගේ. එයාම බල්ලෙක් හදලා එයාම තමයි දැනගෙන තියෙන්නේ ওই බල්ලා එළියේ ඉන්නවා කියලා. වෙන කාටවත් ඒක අදාළ නැහැ. හරි. එයාගේ ලෝකෙට ඒක ඇත්ත. අනිත් අයට ඒක ඇත්ත නැහැ. හරි. තව කෙනෙක් ඒ විදිහට හිතුවොත් එයාට ඇත්ත වෙයි. තවත් ඒ බල්ලගේ මානසිකත්වයට ගිහින් මේ මට්ටමින් හිතුවොත් එයාට ඇත්ත ඒක ඇත්තයි. නේද? එහෙම නැතුව පවතින ඇත්ත වෙන්න බෑනේ ඒක. යථාභූත ස්වභාවය වෙන්න බෑනේ. ඒකට අන්නයි මනසෙන් හදලා මනසෙන් දැනගන්න දේ එළියේ තියනවා කියන එකට තමයි ප්‍රපංච කියන්නේ. තම මඤ්ඤණා කරනවා කියන්නේ. ඒක ඇත්ත ඇති ඇති නෙවෙයි. ප්‍රපංචයක්. මනසෙන් හදන දෙයක් දැනගෙන ඕක එළියේ තියෙනවා කියන එක ප්‍රපංච ස්වභාවයක්. හරි? හදන්නේ කොහොමද කියන එක වෙනම කතාවක්. දැන් කොහොම හරි හැදුවානේ. මනසෙන් කොහොම හරි හැදුවා. හදපු දේ එළියේ තියෙනවා කියලා විශ්වාස කිරීම. අපෙන් තමයි ලෝකෙට අහු වුණා කියන්නේ ප්‍රපංච හැදුවා. රූප උපාදානේ කළා. දුක සකස් වුණා. පැහැදිලි? ලෝකෙට අහු වුණා, දුකට අහු වුණා. ඇයි? අපිට සිහියයි නුවණයි නැහැ හිතේ යදපු දේ හිත ඇතුලේ කියන තැන. මොනම් දැන් හැම තිස්සෙම බලන්න එළියේ මොනවා හරි දැනගත්තා නම් ඕක දැනගත්තේ මොන ආයතන වලින්ද? මන ආයතනෙන් නම් දැනගෙන තියෙන්නේ කවදාවත් එළියේ තියෙන දෙයක් වෙන්න බෑ. එළියේ තියෙනවා කියන්නේ ප්‍රපංචය. නේද? මන ආයතනෙන් නම් ඕක කිව්වේ හැම තිස්සෙම පෙන්වන්න ඕන ඕක මනසෙම නිර්මාණය. මනසේ නිර්මාණේ මනසේ දැනගෙන මනෝමය දේ මනස දැනගෙන ධම්ම කියන එක මනෝමය දෙයක්. ධම්ම දෙයක් හදලා මනෝමය දෙයක් හදලා මනසෙන්ම දැනගෙන. ඒක කවදාවත් බාහිරේ පවතින්න පුළුවන්ද? බෑ. පැහැදිලිද ඒතන? ඔකයි ඔය සුත්තමේ ඥානිය අපිට තාම මනසෙන් හදන ටික එළියේ තියෙනවා. මනායතනෙන් දෙයක් කියලා නම් ඒක දැන් අපිට දහම අහලා නුවණක් එන්න ඕන. මනෝපුබ්බං ගමා ධම්මා මනෝසෙත්තා මනෝමය. මනෝපුබ්බං ගමා ධම්මා ධම්ම වලට කලින් මනසයි. එයාමයි ශ්‍රේෂ්ඨ. මනසෙත්ත මනස. හරි. මනෝපුබ්බං ගමා ධම්මා මනෝසෙත්ත. මනෝමය කියන්නේ අර ධම්ම ගැන කියන්නේ. ධම්ම කියන්නේ මනෝමය දෙයක්. ඒකට එයාට ශ්‍රේෂ්ඨ වෙන්න දෙන්න බෑ. මනසෙන්ම හදපු කෙනෙක්නේ. එයා දෙවෙනියෙක්. ධම්ම කියන එක. මනසෙම නිර්මාණය. හරි. මනසයි ශ්‍රේෂ්ඨ. ධම්ම කියන එක පස්සෙන් එන්නේ. පස්සෙන් එනවා කියන්නේ ඒ මනසෙන් හදපු දෙයක්. එයාට මුල් තැන දෙන්න බෑ. අපිට වෙලා තියෙන්නේ එයාට මුල් තැන දීලා. එයා තමයි එළියේ ඉන්නේ. ඒ නිසා තමයි මනස දැනගත්තේ. ඒකේ අනිත් පැත්ත පෙන්වන්නේ බුදු කෙනෙක්. මනෝපුබ්බං ගමා ධම්මා මනෝසෙත්තා මනෝමය. මනසයි ශ්‍රේෂ්ඨ. එළියේ තියෙන ඒවා නෙවෙයි. එළියේ තියෙනවා කියලා අපි විශ්වාස කරලා තියෙන ධම්ම ටික. ධම්ම ටික එළියේ තියෙන ඒවා නෙමෙයි, ඒවා මනෝමය. එයාට මුල් තැන දෙන්න එපා. බාහිර දෙයට. මේ සබ්දේට රූපේට අරවට මේවට මුල් තැන දුන්නේ නැත්තම්, එළියෙන් තිබ්බේ නැත්තම් නේද? ඒවා පස්සේ ඉලවයිද? ඒවා දකින්න ආයතන පස්සේ දුවයිද? ඔව් සූත්‍ර වල තියෙනවා ඔය අනන්ත පින්ඩික වාද සූත්‍රය. එතකොට රූප ඇසුරු කරන්න එපා නේද? රූප ගැන කියන විඥානයකට එන්න දෙන්නත් එපා. ඇහැ ඇසුරු කරන්න එපා. ඇහැ ගැන කියන විඥානයකට එන්න දෙන්නත් එපා කියනා නේද අනන්ත පින්ඩික වාද සූත්‍රය. ඔය තේරුම් ගන්න නම් මේ මේ ඇත්ත දකින්න ඕන. ඔව්. අත විශ්වාස කරනවා කියන්නේ තාම ධර්මය අවබෝධ කරලා නැහැ. ඒක නිවන් කියේ තාමත් මෙතෙන්ට එනවා කියන. අවබෝධ කළා නම් මෙතෙන්ට එන්නේ නැහැ. තාම ඔය එළියෙන්නේ දැනුම හොයන්නේ. සබ්දේ සබ්දේ ඉතරයි කියන තැනට තාම සියනුව නැවිලා නැහැ. මෙයා වනා අද හොඳට ඉන්න දෙමුණගේ දෙට්ට වෙලා. නේ? අවුරුදු කක. ඉතින් ඒක තමයි මේ බුදුදහම කියන්නේ ෂණ සම්පත්තියක් කියන්නේ. බුද්ධෝත්පාද කාලෙක විතරයි ওই සම්පත්තිය තියෙන්නේ. නැත්නම් අපි ලෝකෙට අහුවෙලා අර ලෝකේ යනවා. ඇත්ත දකින්න සුතමේ ඥාණයවත් අහු වෙන්නේ නැහැ. හිතේ හට ගන්න දේවල් එළිය තියෙන පුළුවන්. ඔය එක එක විදිහට ඇයි හිතේ හට ගන්න දේ එළියේ නැහැයි කියන්නේ කියන එක 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 විදිහට පෙන්වන්න පුළුවන්. එකක් තමයි හිතේ හටගත්තු දේ එතනම නැති වෙනවා. හැබැයි ඒක කියන්නේ එහෙනම් හට ගන්න වෙලාවට ඕක එළියේ තියෙනවා. නැති වුණා හින්දා තමයි නැත්තේ. එහෙම හිතෙනවනේ. බල්ලා වතුරට ඉබෙනකොට අර බලන වෙලාවට බල්ලා ඉන්නවා. බලන්නේ නැති වෙලාවට හට ගන්න. හටගෙන නැති වුණා. බලනකොට ආයේ හට ගන්නවා. හිතේ හටගත්තු දේ ඒ වෙලාවට හරිය එළියේ තියනවා නම් ඒකත් මුලාවක් නේද? තේරුණාද? ඒක ඇත්ත කරලා තියෙන්නේ අපේ ප්‍රපංචවලින්. ප්‍රපංචවලට අපි අහුවෙලා. ඕක තමයි නිදානය කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. තතෝ නිදානං පුරුසං ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ. ප්‍රපංචවලින් මේ පුරුෂයාව අභිබවා යන්න. පාලනය කරන්න. බුදුහාඳුරෝ කෙටියෙන් කියන්නේ මොකද්ද නිදානේ කියන එක අර වෙනම විස්තර කරන්නේ ඊළඟට. ප්‍රපංචය තමයි ප්‍රධාන දේ. හරි. ප්‍රපංච හදන තාක්කල් ප්‍රපංච වලට අහු වෙන තාක්කල් තමයි මේ සේරම දුක් ටික තියෙන්නේ. ලේසි වචනයක් කියන්නකෝ මම ඒක දාලා දෙන්න. ඔයාලට තියෙන ලේසිම වචනේ කියන්නකෝ. ආයෙනම් ප්‍රමාදේ කියලා දාගන්නකො ඒක එළියේ තියනවා කියලා හිතන්නේ. හරි ඒකත් සිහිය නැති හින්දා නේද? සිහිය පිහිටවන්න, සිහිය නොවන පිහිටවන්න ප්‍රමාද වුණා. ඒ හින්දා එළියෙන් තිබ්බා. එළියේ තියෙන දෙයක් කියලා බාරගත්තා. ඇයි? හිත වැඩ කරන එකට සිහිය නොවන පිහිටියේ නැහැ. මනසෙන් හදන එක මනසෙන් දැනගත්තා කියලා සිහිය නොවන පිහිටියේ නැහැ. ප්‍රමාදය කියන්නේ ප්‍රපංච නෙමෙයි, ප්‍රමාදය නිසා ප්‍රපංචයට අහු වෙලා. අප අප්‍රමාද වුණා නම් ප්‍රපංචයට අහු වෙන්නේ නැහැ. හිතෙන් අදෙන දේ හිත දෙන ගත්තා කියන තැන සීවනවන පිහිටනවා. නේද? පංච උපාදානස්කන්ධි ප්‍රපංච. එළිය තියනවා කියලා බාර ගැනීමමයි පංච උපාදානස්කන්ධ. දැන් හිතේ හදුවා කියලා දන්නේ නැතුව ඔය දැනගත්තේ එළියේ තියෙන දෙයක් කර වතුරේ ඉන්න බල්ලා. දැන් පංච උපාදානස්කන්ධ කියන්නේ ඕක. ඇයි? රූප උපාදාන කරලා. නේද? දෙයක් කියලා බාර අරන්නේ එළියේ තියෙන දෙයක් කියලා. ඒකට තමයි මේ පංච උපාදානස්කන්ධ කියන්නේ. හිතේ තියෙන ඒවාට නෙවෙයි. හිතේ ඇති වෙන බව නොදන්න කමට. ඔයත් ඉන්නේ එළිය කියලා ප්‍රපංච බවටපත් කිරීම තමයි පංච උපාදානස්කන්ධ. පැහැදිලිද? එළිය දෙයක් පණ ඕන එකමයි අපේ මූලික මට්ටම මේ දුකට අහු වෙන මුලා වෙන. දැන් ඒක අවිද්‍යාවෙන් නේද කරන්නේ? මෝඩකමෙන් නේද කරන්නේ? ඔන්නඔක මෝඩකමෙන් කරන්නේ කියන එක දැනගන්න එක ලොකු නුවණක්. ඒක ගන්න ලේසි නෑ. ඒක ගන්න තමයි අපි දහමක් අහන්නේ. බුදු කෙනෙක් කියා දෙන්නේ ඕක. ඕක දැක්කොත් එයාට කියන ඔන්න සම්මාදිට්ඨියාව කියලා. ඇත්ත දකින්න නුවණාව. තාම පරණ පුරුද්දට එළියේ තියෙනවා. ඒ වුණාට දැන් ඇත්ත දකින්න නුවණ ඇවිල්ලා. ඕකත් ප්‍රපංචයක් නේ කියලා ටිකක් කල්පනා කළොත් දකින්න පුළුවන්. ඒක හැමෝටම බෑනේ. නේද? දහමක් අහලා දැනගත්තු කෙනාට විතරයි නේද? ඔබ කල්පනා කරලා හරි කාලයක් ගිහින් හරි තේරුම් ගන්න පුළුවන් දහමක් අහලා තිබුණත් විතරයි නේද? එතන තමයි මේ බුදු කෙනෙක්ගේ වටිනකම. දහම බුදු දහමක් අහන්නම ඕන මේ මාර්ගඵල ලබන්න නම්. අන්‍ය ශාසනවල මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ඇයි? ලෝකෙන් ඈතර වෙන්න බෑ අන්‍ය ශාසනවල. ලෝකෙට අහු වෙලා ප්‍රපංච ගොඩේ ඉන්නේ. මේ ලෝකෙන් ඈතර වෙන්න පුළුවන් මේ ධර්ම අහලා දැක්කගෙනාට විතරයි. එයාට කියනවා සම්මාදිට්ඨිය ඇති වුණා. සාස්සෝති සම්මාදිට්ඨියයි. රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූප අත්ංගමයි මොකද්ද කියලා දැක්කා. එයාට පුළුවන්. එයා තමයි අනිච්ච සංඥාව වඩන්නේ. ඕක නොදන්න කෙනාට අනිච්ච සංඥාව වඩන්න බෑ. නොදන්න කෙනා බලන්නේ අර එළියේ තියෙන එක විපරිණාම වෙනවා. වෙනස් වෙනවා. ඉතින් එයාට සමුදයක් පේනවද රූපේ හටගත් එක කොහොමද කියලා? නෑ. නෑ. හට අරන්ද නැද්ද රූපයක් දකිනකොට පංච උපාදානස්කන්ධ හට අරන්ද නැද්ද කියන එක තියෙන්නේ ඇකේ ප්‍රමාද වුණා නම් තියෙනවා. අප්‍රමාද වුණා නම් එළිය හට ගන්නවද? අපි මේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන සියනවන පිටියනම් ප්‍රපංච කරනවද ඕක? දේවල් කරනවද? නෑ. හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන සියනවන පිටිය. එතකොට පංච උපාදානස්කන්ධ බවට පත් වෙන්නේ නෑ. දැන් දකින හීන ටික පංච උපාදානස්කන්ධ වෙන්නේ නෑනේ. නින්දෙදි දකින හීන ටික පංච උපාදානස්කන්ධ වෙන්නේ නෑයි. ඒවා එළියේ තියෙනවා කියලා බාරගත්තේ නෑ. ඔබ හීනයක් කියලා දැනගත්තා. නේද? දැන් වෙලා තියෙන්නේ හීනයක් බව දන්නේ. එළිය තියෙන ඒවාමයි ඔය දැනගන්නේ කියන තැන තමයි අපි ඉන්නේ. ඒක ලෝකෙට අයිති දෘෂ්ටිය. බලන මොහොතේ හීනේ බැලුවට කමන්නේ. ඇහැරෙනකොට බලන මොහොතේ සමහර විට මුලා වෙලා. ඒ මුලා වීම කමන්නේ. ඒක පවතින්නේ නැහනේ. ඇහැරුණ ගමන් ඒක ඉවරයි. ඒ වගේ තමයි සම්මාදිට්ඨිය තියෙන කෙනා දැන් පරණ පුරුද්දට මුලා වෙලා ලෝකෙ හිටියට නුවණින් බලපු ගමන් ඒ ටික ඉවරයි. එයාට පුළුවන් මාර්ගේ වඩන්න. හරි? ඔව්. සමුදය කියන්නේ මොකද්ද? ඔව්. හේතුව මෙතෙන්දි මොකද්ද හේතුව? කියපු ඕන වචනයක් දාන්න පුළුවන්. අවිද්‍යාව කියන්න පුළුවන්, මෝඩකම කියන්න පුළුවන්, ප්‍රමාදය කියන්න පුළුවන්, සීයනවන නැතිකම කියන්න පුළුවන් නේද? ඔවා යෙදුන හින්දානේද එළියේ දෙයක් පැනෙව්වේ, බාරගත්තේ. තියනවා කියලා බාරගත්තේ. ඒ බාරගත්තු දෙක අනිත්‍ය බැලීමයි මේක පැනෙන්නේ මොඩකමට නේද කියලා බලන එකයි දෙකක්. බාරගත්තු දේ අනිත්‍ය බලනවා කියන්නේ තාම ලෝකෙට අයිති. ඕක පැනෙන්නේ මෙහි මොඩකමට නේද කියලා දකින එක ඔන්න ලෝකෙන් එතර වෙන එක. හරි. ඒක පංච උපාදානස්කන්ධයට අහු වෙනවද නැද්ද කියන එක තියෙන්නේ මෙතන සිහිය නුවණ පිහිටනවද නැද්ද? සිහිනවන පිහිටියොත් පංච උපාදානස්කන්ධය හැදෙන්නේ නැහැ. හැදෙන්න හේතු ටික යෙදෙන්නේ නැහැ. සමුදය යෙදෙන්නේ නැහැ. අපේ සිහිනවන නැති හින්දා තමයි සමුදය යෙදিলা ලෝකේ හැදලා තියෙන්නේ. සමුදය යෙදিলা දුක හැදලා තියෙන්නේ. පංච උපාදානස්කන්ධය කියන්නේ දුකනේ නේද? ඒතට ඒ දුක හැදලා තියෙන්නේ මේ සිහිනවන නැතිකම. එනම් බුදුරජාණන් වහන්සේ පෙන්නවා සිහිය නුවණ පිහිටන්න පටන් ගන්න. පටන් ගන්න ක්‍රම හතරකුත් දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ක්‍රම හතරක් දීලා තියෙනවා සිහිය නුවණ පිහිටන්න. සතර සතිපට්ඨාන, කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. අප්‍රමාද වෙන්න නම් සීහ සතර සතිපට්ඨානෙ සීහනවන පිහිටන්න. සීහනවන පිහිටන්න බැයි නම් ඉතින් ලෝක යන්න. ඊතර විද්ද ඕන්න සීහනවන පිහිටන්න නේද? ඊට කය පිළිබඳව සීහනවන පිහිටන්න. ඇයි කය පිළිබඳව සීහනවන පිහිටන්න කියන්නේ? අපි කයේ මුලා වෙලා රූපේ මුලා වෙලා. දැන් කය කියනකොට අජ්ජත් රූප ගැනත් බලන්න තියෙනවා, බහිද්ද රූප ගැනත් බලන්න තියෙනවා. දැන් අජ්ජත් රූප කියනකොට අජ්ජත් ආයතන ටිකයි තියි, බහිද්ද රූප කියනකොට බහිද්ද ආයතන ටිකයි තියි. ඒත් ඒවයි අපි මුලා වෙලා හින්දා නේද ඔකේ සිහිනවන පිහිටන්න කියන්නේ. ප්‍රමාද වෙලා හින්දා නේද සිහිනවන පිහිටන්න කියන්නේ. ප්‍රපංච කරලා හින්දා නේද සිහිනවන පිහිටන්න කියන්නේ. ඒ දැනට ඉන්න තත්ත්වෙන් මිදෙන්න ක්‍රමේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. නේද? තව ඒ සිහියනවන පිහිටන්න නම් දහම අහලා තේරුම් අරන් තියෙන්න ඕන. නැත්තම් පිහිටන්නේ සිහිය විතරයි, නුවණ නැහැ. නේද? නුවණ එන්නේ දහමක් අහලා දැක්ම තුල, තේරුම් ගැනීම තුල. ඕ සති සම්පජන්න සතියයි තරක් පිහිටන්න නෙමෙයි සතිපට්ඨාන කියන්නේ සතියයි සම්පජන්නේ. සම්පජන්නේ කියන්නේ නුවණ. ඒ සති සම්පජන්නේට තමයි උත්සාහ කරන්න උනා තාපි. ආතාපි සම්පජානෝ සතිම. එතකොට තමයි අතෑරෙන්නේ මේ ලෝකේ. අජ්ජත් ලෝකෙත් අතෑරෙනවා, බහිද්ද ලෝකෙත් අතෑරෙනවා. සති සම්පජාන්නේ පිහිටනකොට ඒවයි තියෙන ඇලීම ගැටීම අතහැරෙනවා. ඇලීම් ගැටීම් අතහැරලා මෙතෙන්ට එනවා නෙවෙයි, ඇත්ත දැකීම තුළ, සිහිය නුවණ පිහිටීම තුළ ඇලීම් ගැටීම් අතහැරෙනවා. ඔව්, සිහිය නුවණ පිහිටියොත් අතහැරෙනවා. අපරණ විදිහට තමයි බලන්න කියන්නේ. ඇයි නකේංජි ලෝකේ උපාදීයති වෙන්නයි මේක බලන්න කියන්නේ. අනිසිතෝච විහෙරති වෙන්නයි මේක බලන්න කියන්නේ. ඒව ඇසුරු නොකර ඉන්න අප ඇරෙන්න බලන්න කියන්නේ. නේද? විනය්‍ය ලෝකේ කියන්නේ අප අරින්න. ඒතර අප ඇරෙන විදිහට මොකද්ද මේ? ආතාපි සම්පජානෝ සතිම. උත්සාහ කරන්න සිහියයි නොවනයි පිටන්. නුවණ නැතුව සිහිය පිහිටන්න උත්සාහ කරාට අතෑරෙන්නේ නැහැ. තේරුණා? ලෝකෙට අහු වෙලා නේ බලන්නේ. එතකොට යටපත් වෙනවා විතරයි. නුවණ නැතුව සිහි පිහිටියොත් අපි අර තියෙන දේක ලක්ෂණ ටික දකිනවා. ඒකෙන් වෙන්නේ අර නීවරණ ටික නම් යටපත් වෙයි. මෝහය දුරු වෙන්නේ නැහැ, මුලාව දුරු වෙන්නේ නැහැ. ඒතර මුලාව දුරු වෙන්න නම් මේ සම්මා දිට්ඨිය එක්ක යෙදෙන්න ඕන. සම්මා දිට්ඨිය එක්ක සිහිය පිහිටන්න ඕන. සම්මා දිට්ඨිය කියන්නේ දුක, සමුදය, නිරෝධය, මාර්ගය පිළිබඳව ඥානය. නේද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මාර්ගේ ඥානං. එයාටනේ සම්මා දිට්ඨිය තියෙන්නේ. සම්මා දිට්ඨිය නිකන් එන්නේ නැහැ දහමක් අහලා තේරුම් ගත්තේ නැත්නම්. ඒක දහමක් අහන්න ලැබෙන මේ බුද්ධෝත්පාද කාලික විතරයි ඒතකොට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. සම්මා දිට්ඨිය ඇති කරගත්තු කෙනාට විතරයි මේ ලෝකෙන් එතර වෙන විදිහට ආතාපි සම්පජානෝ සතිමා වෙන විදිහට සතර සතිපට්ඨානෙ වඩන්න පුළුවන්. ඔකන ඔව් ඥානම් පස්සං යථා භූතං යථා භූත ස්වභාවය දැනගන්නත් ඕන දකින්නත් ඕන. දැනගත්තටම මදි. මේක තමන්ගේ දැක්මක් කරගන්නත් ඕන. ඇයි තමන්නේ මේක සිහිය පිහිටන්නේ තමන්නේ. තමන් සිහිය පිහිටන්න තමන්ගේ දැක්මක් වෙලා තියෙන්න ඕන. නේද? අනුන් කියව පැලියටම හරියන්නේ නැහැ ඒක. තමා තුලින් බලනවා කියන්නේ අපි දැන් බාහිරෙන් නෙමෙයි බලන්නේ. දැන් සද්ද ටික කණෙන් රද්ද ඇහුණා එළියෙන් හොයන ඔකෝකෝ සද්ද කොහෙද තියෙන්නේ? එතකොට බාහිරින් එන්නේ හොයන්නේ. නේද? සද්ද හැදෙන්න මෙන්න මේවා තියෙන්න ඕන කියලා බාහිරින් එන්නේ හොයන්නේ. එහෙම හෙව්වට මේක ඇත්ත අහුවෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔය ලෝකේ ඇත්ත බාහිරෙන් දකින්න බෑ. තමා තුලින්ම දකින්න ඕන. ඇයි තමා තුලින් දකින්න ඕන කියන එක තමයි අපි අර ආයතන පැත්තෙන් කියන්නේ. දැන් ආයතනේ උපද්දලා දීපු දෙයක්නේ මේ දැනගෙන තියෙන්නේ. ආයතනේ උපද්දපු දෙයක් ගැන කල්පනා කරන්න ගිහින් නේක දැනගත්තේ. කණෙන් අරන් දුන්න සබ්ද සංඥාව ගැන කල්පනා කරන්න ගිහින් නේ ඔය දැනගත්තු ස්වභාවයන් ටික දැනගත්තේ. සෝතායතනෙන් විතර නෙමෙයි. සෝතායතනෙන් සබ්ද සංඥා උපද්දලා දුන්නා ඒක ගැන මන ආයතනෙන් කල්පනා කරන්න ගිහින් නේ ඔය විස්තර ටික දැනගත්තේ. සෝතායතනයට පුළුවන් සබ්ද සංඥාව දෙන්න විතරයි. සබ්ද සංඥාව සංඥා මාත්‍රයක් විතරයි. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මිරිඟුවක්. සංඥාව මිරිඟුවක්. මේ මිරිඟු ස්වභාවයක් උපද්දලා දීම විතරයි මේ ආයතනයකට පුළුවන්. මිරිඟු ස්වභාවයක් උපද්දලා දීම විතරයි මේ ආයතනවලට පුළුවන්. ඒවා දේවල් බයවට පත් කරන්න වෙන එක්කෙනෙක් ඉන්නවා. මනායතනේ මෝඩකමට හිතනකොට දැන් බල්ලා වතුරට එවෙනකොට සංඥාව උපද්දලා දෙනවා එහෙන්. ඒක වරදන්නේ නැහැ. මෝඩකම යෙදෙන්නේ ඊට පස්සේ නේද? සංඥාව ගැන කල්පනා කරන්න ගිහිල්ලා නේද? ඔහොම පේන්නේ නම් බල්ලෙක් ඒ බල්ලා ඉන්නේ අන්න අර ඒ කියලා. මෝඩකම යෙදෙන්නේ කල්පනා කිරීම තුළ මනායතනේදී. ප්‍රපංච හදන්නේ. කොටන්නේ ප්‍රපංච හැදීම තමයි මේ සේරටම මුල. තතෝ නිදාන. හරි. ප්‍රපංච හැදීමමයි මේ සේරටම මුල. ප්‍රපංච හැදුවේ නැත්තම් කිසි දුකකට අහු වෙන්නේ නැහැ. හරි. ආයි පංච උපාදානස්කන්ධ කතාවක් නැහැ ප්‍රපංච උනේ නැත්තම්. කිසිම දුකක් පිහිටන්නේ නැහැ. ප්‍රපංච තොට ඒ ප්‍රපංච හැදෙන හැටි තමයි මදුපිණ්ඩික සූත්‍රය පෙන්නන්නේ. ආයතන හයෙන් තමයි ඒවා හැදෙන්නේ. ඇහැ පාවිච්චි කරන්න ගිහින්, කන පාවිච්චි කරන්න ගිහින්, නාසය, දිව, කය, මන පාවිච්චි කිරීම තුළ තමයි ප්‍රපංච හැදෙන්නේ. කොහොමද හැදෙන්නේ? ඇහැ රූපේ චක්කු විඥානේ නිසා පස්සය, පස්සපච්චය වේදනා, යං වේදේති තං සංජානාති, යං සංජානාති තං විතක්කේති, යං විතක්කේති තං ප්‍රපංචේති. තතෝ නිදානම් පුරිසම් පපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කුඤ්ඤේසු රූපේසු. ප්‍රපංච වුණාට පස්සේ තමයි ඔක අතීත අනාගත වර්තමාන කියලා එයාවම අභිබවයන් පාලනය කරන්නේ. හරි. ප්‍රපංච කලේ නැත්තම් අතීත අනාගත වර්තමාන කතාවක් නැහැ. අතීතය හෙන් දකින්න පුළුවන්, වර්තමානය හෙන් දකින්න පුළුවන්, අනාගතය හෙන් දකින්න පුළුවන් කියලා කතාවක් නැහැ. ප්‍රපංච බවට පත්ුන්නේ නැත්තම්. දැන් හෙන් දකින්න පුළුවන් ඒවා එළියේ තියෙන්නේ ප්‍රපංච වුණාට පස්සේ. හරි. කණෙන් අහන්න පුළුවන් ඒවා එළියේ තියෙන්නේ ප්‍රපංච වුණාට පස්සේ. ඊට කලින් නෙවෙයි. අතීත ශබ්ද, වර්තමාන ශබ්ද, අනාගත ශබ්ද කියලා බාහිර දේවල් තියෙන්නේ ප්‍රපංච වුණාට පස්සේ. හරි. ඒ අපි හිතුවත් ප්‍රපංච හැදෙන්න කලිනුත් ඕක තිබුණා. ඇයි රූපේ තිබුණා ප්‍රපංච හැදෙන්න කලින්? කණයි ශබ්දේ තිබුණා ප්‍රපංච හැදෙන්න කලින් කියලා හිතුවත් එහෙම වෙන දේ තමයි මදුපිණ්ඩික සූත්‍රය පෙන්වන්නේ. චක්කුන් සති රූපේ සති චක්කු විඥානේ සති. ඇහැති කල්ලි රූප ඇති කල්ලි චක්කු විඥානේ ඇති කල්ලි. මොකද වෙන්නේ? පස්ස පඤ්ඤාත්‍යා පඤ්ඤා පෙස්සතිති තානමේතං විජ්ජති. පස්ස පඤ්ඤාත්‍ය පනෝනවා කියන සිද්ධියක් විද්‍යමාන වෙනවා. පස්ස පඤ්ඤාත්‍ය තියෙනකන් වේදනා පඤ්ඤාත්‍ය තියෙනවා. වේදනා පඤ්ඤාත්‍ය තියෙනකොට සංඥා පඤ්ඤාත්‍ය තියෙනවා. සංඥා පඤ්ඤාත්‍ය තියෙනකොට විතක්ක තියෙනවා. විතක්ක තියෙනකොට ප්‍රපංච තියෙනවා. ඔක්කොම් ප්‍රඥප්ති. අදම් ප්‍රපංචය අඳුර ගන්න දැනුම වුණත් මතකේ වුණත් මොකක් වුණත් ප්‍රපංචයක්ද නැද්ද කියලා අඳුරගන්නේ කොහමද? එළිය තියෙන දෙයක්ද නැද්ද? එළිය තියෙනා නම් ප්‍රපංචය. මොකද එළිය තිබුණොත් ඒක එහෙන් දකින්න පුළුවන්. අතීතේ දකින්න ඇති, වර්තමානයේ දකින්න ඇති, අනාගතේ දකින්න පුළුවන් වෙයි. තේන්න. ප්‍රපංච වෙන්නේ සිහි කළාද කියන එක නෙමෙයි, එළියේ තියනාද නැද්ද? ලෝකෙට අහු වුණාද නැද්ද? හරි. ලෝකයක් හැදුවද නැද්ද? ලෝකේ හැදුවා නම් ප්‍රපංච. ලෝකේ හැදුවා කියන්නේ බර වචන වලින් කියවොත් පංච උපාදානස්කන්ධය හැදුවා. රූප වේදනා සංඥා සංකාර විඥාන ටික හැදුවා. හදලා නිකන් හිටියේ නෑ, ඒක එහෙමමයි කියලා උපාදාන කළා, බාරගත්තා. හරි. අතේ බල්ලෙක් ඉන්නවමයි කියලා උපාදාන කළා. තේරුණා? ලෝකේ දෙයක් හැදුවා. බල්ලෙක් ඉන්නවා කියලා වතුරේ ඉන්නකන් අපිට ඇහැක් ඕන වෙනව ඌව දකින්. අනේ ඇහැ උපදන්න හේතු. නේ? ඕක ඉතුරු වුණා හින්දා තමයි ගිය ජීවිතේ මැරෙනකොට මේ ජීවිතේ ලස්සන ඇහැ අල්ලගත්තේ. ප්‍රතිසන්දිය ලැබුවේ. එළියේ රූප බලන්න තණ්හාව අයින් වෙලා නැහැ. නේද? අව හිත නෙමෙයි තණ්හාව. අව තණ්හා තිබුණ නිසා තමයි දැන් මේ ජීවිතේ හදාගත්තේ. ප්‍රතිසන්දිය ලැබුවේ. සද්ධාහන්න තණ්හාව තිබුණ හින්දා තමයි කනක් හදාගත්තේ. මේ ජීවිතේ මැරෙනකොට අපිට රූප දකින්න තණ්හාව ඉතුරු වෙලා තිබුණොත්, සද්ධාහන්න තණ්හාව ඉතුරු වෙලා තිබුණොත් මොකද වෙන්නේ? ආයි උපදිනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. තණ්හාව තියනවා නම් උපදිනවා. හරි. තණ්හාව උපදින්නේ තමන් තණ්හාව නැති කරගන්න පුළුවන් තමන් තමයි. තණ්හාව නැති කරගත්තොත් උපදින්නේ නැහැ. අපිට වෙලා තියෙන්නේ දැන් තණ්හා කර කර ඉඳලා මැරෙන මොහොතේ තමයි තණ්හාව නැති කරගන්න හිතාගෙන ඉන්නේ. දැන් මේ තණ්හා ඔලි තිබුණාවේ මැරෙනකොට ඕක නැති කරගත්තනම් ආයි උපදින්නේ නැහැ. ඒක ඔහම හිත හිත අපි හැමදාම ඉන්නා මැරෙන දවස දන්නේ නැනේ. කලින් කවුරු හරි කියලා තිබුණා නඩු ගන්න ඒ වෙලාවට පුළුවන් නේද? මෙතන ඉඳන් තණ්හා නොකර ඉන්න ඕන කියලා දැන් එහෙම කියන්නේ නැහැනේ කවුරුව. ඉතින් අපි ආර මැරෙන දවසේ කල්දදා තණ්හා කර කර ඉන්නවා. අන්තිමටනේ මැරෙනකොට තණ්හාව තියෙනවා ඉතින් උපදිනවා. ඉතින් ආයතන ටික ආයි හදා ගන්නවා. හදා ගන්න ඉතින් කර්මයේ උදව් වෙනවා කොහේ හදයිද කියන එක. නිරෝධය කියන්නේ මොකක්ද? ආයි මුලට යන්න එනවා. එන එන සිතුවිලි වල නිරෝධය බලන්න ඕන. එහෙම කිව්වනම් හොඳයි. ආ හේතු නිසායි ඕක හටගatti. මේ හේතු යෙදුන්නේ නැත්නම් ඕක හටගන්න බෑ. නේද? ඒක ඒක අපි පටන් ගන්න ඕන එළියේ රූප ටිකට. එළියේ තියනවා කියලා හිතපු රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ සීරම හේතු යෙදුනා හින්දානේ ඔය එළියේ තිබුණේ. මොකක්ද හේතුව? අවිද්‍යාව, මෝඩකම. නේද? ලෝකෙට අහු වෙලා හිටියා. මාරයට අහු වෙලා හිටියා. නම් මාරයාගෙන් මිදෙන්න පුළුවන් ලෝකෙට අහුුන්නේ නැත්තම්. තේරුණා? ලෝකෙ ඉපැද්දුවේ නැත්තම් මාරයට අහු වෙන්නේ නැහැ. මොන අහම දෙයක් තියෙනවා. ලෝකෙ ඉපැද්දුවේ නැත්තම් මාරයට අහු වෙන්නේ නැහැ. ඇයි? ආයතන ටික තමයි මාරයාගේ. එතකොට ආයතන මුලා වෙන්නේ ඕක සිද්ධ උනේ කියන තැන පෙන්වන්න තමන් දක්ෂ වුණොත් ලෝකෙන් එතර වෙනවා, මායාවෙන් එතර වෙනවා. ජීවිතේ ඉදි මායාවෙන් එතර වෙන්න පුළුවන්. ඔය දකින්න පුළුවන් මොනෝ. අය උපදින් නැති වුණොත් මැරෙන්න බෑ. උපදුණොත් තමයි මැරෙන්නේ. ඉපදුනත් නේද මැරෙන්නේ? මම ඉපදුන් නැත්නම් කවුද මැරෙන්නේ? මම ඉපදුන් නැත්නම් මැරෙන්න කෙනෙක් ඉඳීද? නෑ. මම උපදින්නේ කොයි වෙලාවේද? පංචපාදානස්කන්ධේ හදන්නේ කොයි වෙලාවේද? අතීතේ හදලා තිබුණාද? දැන් හදනවද? දැන් හදන්නේ. එහෙනම් මම හදන්නේ දැන්. දැන් මම හැදුවේ නැත්තම් මැරෙන්න කෙනෙක් ඉන්නේද? කවුද මැරෙන්නේ? වතුරේ ඉන්න බල්ලට තමයි මැරෙන්න වෙන්නේ. අපිට නෙමෙයි. තේරුණාද? දැන් මරණයෙන් එතර වෙන්න පුළුවන් මේ ජීවිතේ තුල. ජාති, ජරා, ව්‍යාධි, මරණ සේරගින්ම එතර වෙන්න පුළුවන් මේ ජීවිතේ තුල. එහෙම දහමක් බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ නේද? මරුණයින් පස්සේ ඊතර වෙන්න නෙමෙයි. ජීවත් වෙද්දි ඊතර වෙන්න. ආයේ උපදින්න නැති මට්ටමටපත් වෙන්න ජීවත් වෙද්දි. හරි? ඒකට ආයතන පරිහරණය කරන්නේ ලෝකෙට අහු නොවි. ආයතන පරිහරණය කරනවා ලෝකෙට අහු නොවි. නිමිති හදන්නේ. නිමිති කියන්නේ ඔය එළිය තියෙනවා කියලා විශ්වාස කරන ඒවා. එළිය තියෙනවා කියලා විශ්වාස කරන ඒවට තමයි නිමිති කියන්නේ. නැත්නම් මොනවා හරි ස්වභාවයක් තිබුණොත් අපිට ආයතන ඕන වෙනවා. නේද? මොනවාම හරි ස්වභාවයක් තිබුණොත් ආයතන ඕන වෙනවා. ඒ ස්වභාවයක් දකින්න ඇහැ ඕනනේ. නේද? ඒ ස්වභාවය අත්දකින්න කන ඕන. කොට තේරුම් ගන්න ඒ ස්වභාවයන් ඉපදුවේ මෝඩකමට. මොකද්ද මෝඩකම? මන ධම්ම, මනෝ විඥාන කියන තැන සිය නුවණ නැහැ. ප්‍රපංච දක්වා ගෙනියනවා. ත්‍රාහෙන් කනෙන් නාසයෙන් ඕයෙන් අරන් දෙන සංඥාව සංඥාවෙන් නවතින්නේ නැහැ. ප්‍රපංච දක්වා ගෙනියනවා. කවුද මන ආයතනෙ? අපි යතන සිහිය නුවණ පිහිටියොත් එහෙම අර ප්‍රපංච හදන එක ටිකෙන් ටික නවතිනවා. ලෝකේ හදන එක ටිකෙන් ටික නවති. නේද? සිහිය නුවණ පිහිටන්න පේයි. දැන් ඔන්න වෙනදා හැදුන ලෝකේ දැන් හැදෙන්නේ නැහැ. සිහිය නුවණ පිහිටිය මොහොතට. ප්‍රමාද වුණහම අර පරණ ලෝකේ හැමම තියෙනවා. නේද? අප්‍රමාද වෙනකොට ලෝකේ උපදින්නේ නැහැ. ඔය වචන ටිකේ තේරුම හොයාගෙන ඇවිල්ලා අහන්නකෝ. දැන් පොඩි විවේකයක් ගන්න. වචන ගොඩක් ඇහුවා නේද? මොනවද ඒ? අවිද්‍යාව, නීවරණ, ඈ? චන්දර. ඔව් අහපු පාළි වචන ටිකේ හොඳට තේරුම හොයාගන්නකෝ ඉස්සෙල්ලා. හොයාගෙන සිංහලෙන් අහන්න. එතකන් ධර්මයේ දකින්න බෑ. පාඩම් කරපු වචන ටිකේ ධර්මයේ නෑ.